සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි අද මේ පින්තුන් සැදී පැහැදී සැරසී සිටින්නේ එදා ලෝතුරා බුදු පියාණන් වහන්සේ ලෝකයාගේ නිවීම පිණිස සැනසීම පිණිස විමුක්තිය පිණිස යථාභූත ඥාන දර්ශනය පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා මාර්ග චර්යාව සාක්ෂාත් කර ගැනීම සඳහා උපකාර වන ආකාරයට පෙන්වා වදාළ මාර්ග ප්‍රතිපදාව පිළිබඳව යමක් අහලා දැනගෙන ඒ මාර්ග ප්‍රතිපදාව තමනු අනුගමනය කරලා අත්දැකගෙන අත්විඳගෙන මේ සසර දුකෙන් මිදී මේ සංසාර ගමන දුකක් බව තේරුම් ගත්තේ නැති බොහෝ පිරිස් පුතඥයන් හැටියට අපි හඳුන්වනවා. සංසාරය කියලා ක්‍රියා කරන අය බොහොම ඉන්නවා. දැන් බෝසත්තුමා සංසාරය කියලාමයි හිතුවේ අනේක ජාතිවල. එකයි අනේක ජාති සංසාර. මේ සංසාරය කියන්නේ රාගය, ද්වේෂය, මෝහය කියන මතු සම්බන්ධතාවයක් ඇති කරන හේතු තුන රාගය, ද්වේෂය, මෝහය. ප්‍රිය දේට ඇලීම සංසාරය කියලා හිතනවා. අප්‍රිය දේට ගැටීම නිසා කරන කියන ඉතර දේවල් සාරය කියලා හිතනවනම් ප්‍රියාප්‍රිය අතර මැනීම අයෝනිසෝ මනසිකාරය ක්‍රියා කිරීම සාරය වටිනා හොඳයි ප්‍රියයි මනාපයි මිහිරි කියලා හිතන්නේ පුතඥන පුද්ගලය. ඒකයි මේ සංසාරය කිව්වේ. නැතුව මේ සසර කිව්වේ සංසාර කියන මාළදී වචනේ සිංහලට පසුවැත්තර කළාම සසර. මේ සංසාරය සහ දුක සංසාරය කියලා ගැනීමයි දුකට හේතුව. සමුදය සාරය කියලා ගැනීමයි දුකට හේතුව. මේ සම්බන්ධයක් උපත ලබන ප්‍රිය දෙයට ඇලීම, අප්‍රිය දෙයට ගැටීම, ප්‍රිය අතර මානයෙන් මැනීම යම් සාරවත් බවක් ප්‍රිය බව මනාප බව මිහිරි බව තියනවා කියලා දකින්නේ පෘථග්ජන පුද්ගලයෝ. ඒ නිසා පෘථග්ජනයා කියන්නේ මේ පොතු ජනිත කරන පොතු කියන්නේ මේ සසරට බැඳෙන බැමි තුන සකස් කරනවට දුව පොතු ජනයා කියලා. සසරට බැඳෙන බැමි තුන රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. දෝර්මී රාගය, ද්වේෂය, මෝහය වටිනවා හොඳයි ප්‍රියයි මනාපයි කියලා රජිතු කරන පුද්ගලයා පෘථග්ජන පුද්ගලයා. ඒ පුද්ගලයාට මේ සම්බන්ධතාවයක් මතු යන්නේ ඇතිවීම නිසා ඒ පුද්ගලයා පුනා බරෝ කියලා තත්ත්වයට පත් වෙනවා. පුන පුනා බවට පත් වෙනවා. එල්ලා පින්වතුනි, යම් කිසි කෙනෙක් මේ ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ එවනනම් නජත්‍යා හෝති බ්‍රාහ්මනෝ නජත්‍යා හෝති වසලෝ කම්මනා හෝති බ්‍රාහ්මනෝ කම්මනා හෝති වසලෝ. මේක පරාපෝධුත්‍රයේ තියෙන ගාථාව. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ බ්‍රාහ්මණෙක් හෝ වසලෙක් හෝ වෙන්නේ මෙන්න මේ කරුණු තුන හරියටි නොදැන රාගය ද්වේෂය මෝහය හරියටි නොදැන වැඩ කරන පුද්ගලයා වසලෙක් වෙනවා. රාගය රාගය හැටියට දැනගෙන ද්වේෂය ද්වේෂය හැටියට දැනගෙන මෝහය මෝහය හැටියට දැනගෙන ක්‍රියා කරන පුද්ගලයා කතා කරන පුද්ගලයා සිටුවේ සිටන පුද්ගලයා ඒ අනුව ක්‍රියා කරන පුද්ගලයා බ්‍රාහ්මණෙක් බවට පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් ඒක නිසා මේ රාගය ද්වේෂය මෝහය කියන තුන කෙලෙස් ගති, කුණු ගති, කිලුටු ගති, වැරස් ගති, අයහපත් ගති. ඒ වගේම මේ කතාව ක්‍රියාව සිදුවිල්ල අර අපිරිසිදු වෙන්නේ කිලුටු වෙන්නේ මෙන්න මේ රාගය ද්වේෂය මෝහය කෙනෙකුගේ සිතේ ක්‍රියාත්මක වීම නිසා. එනිසා යම් කිසි කෙනෙකුගේ හිතේ ප්‍රියදේට ඇලෙනවා කියන අන්තවාදී රාගයෙන් ක්‍රියා කරන විට කිලුටු වෙනවා. අප්‍රියදේට තමන්ට නොගැලපෙන නොපෑහෙන නොසීහෙන දේවල් වලට ගැටෙනකොට ඒ පුද්ගලයාගේ හිත කිලුටු වෙනවා. ඒ වගේම මේ ප්‍රිය අප්‍රිය අතර වැරදි අයෝනිසෝ මනසිකාරයෙන් මනිනකොට ඒ පුද්ගලයාගේ හිත කිලුටු වෙනවා. මේ කිලුටු වෙන හිතක් ඇති කිලුටු වූ සිතක් සහිත වූ පුද්ගලයා තමයි වසලයා කියන්නේ, බාලයා කියන්නේ, පෘථග්ජනයා කියන්නේ, දුප්පඤ්ඤස්ස පුද්ගලයා කියන්නේ, අඥාන පුද්ගලයා කියන්නේ, මෝහයෙන් මොට්ටකමින් වැඩ කරන පුද්ගලයා කියන්නේ, නිවන පිළිබඳව නොදන්නා පුද්ගලයා කියන්නේ මෙන්න මේ රාගය ද්වේෂය මෝහය තමන්ගේ හිතේ ක්‍රියාත්මක වීම නිසායි මේ සියලු ලක්ෂණ මතුවේ. ඉතින් ඒක නිසා පින්වතුනි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන තමන් මේ උපත ලැබූ අවස්ථාවේ යම්කිසි ආකාරයක තමන් කරන කියන හිතන දේ අනුවයි බ්‍රාහ්මණයෙක් වෙන්නේ හෝ වසලෙක් වෙන්නේ හෝ දැන් බාලයෙක් වෙන්නේ හෝ පණ්ඩිතයෙක් වෙන්නේ ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ හෝ පෘථග්ජන අසුතුවා පෘථග්ජන පුද්ගලයෙක් වෙන්නේ. ඒ වගේම මේ සංසාර දුක වෙන කවුරුවත් නිර්මාණය කරලා දෙන හදලා දෙන දෙයක් නෙමෙයි. මේ ලෝකෙ කිසිම බලවේගයක් ඊශ්වරේ මහා බ්‍රහ්මේ සර්ව බලකාරී දෙවි කෙනෙක් එහෙම නැත්නම් ඊට වඩා කිසි කෙනෙක් කිසි ශාස්ත්‍රුවරේ නැ මේ ලෝකෙ සැප දුක හදලදින පවුපින් හදලදින කුසල අකුසල හදලදින. ඒ නිසා තමන් යම් ආකාරයක වැරදි දේ කළොත් අකුසල දේ කළොත් කිලුටු දේ කළොත් හේතුඵල දහමට අදාළව කටයුතු නොකළොත් ඒ පුද්ගලයා කරන කියන හිතන දේ නිසා ඒ පුද්ගලයා වැරදි තැනකට යනවා, අපායට යනවා, දුකටපත් වෙනවා, අගතියට දුගතියටපත් වෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් හේතුඵල ධර්මය දැනගෙන පටිච්චසමුප්පාද ධර්මය දැනගෙන කළ යුතු කතා කළ යුතු ක්‍රියා කළ යුතු සිටිය යුතු නිවැරදි දේ කළ යහපත් දේ කළ හේතුඵල ධර්මයට අදාළව කටයුතු කළ ඒ පුද්ගලයා සුගතියට යනවා ඒ පුද්ගලයා නිවන් අවබෝධ කරගන්නවා ආර්ථත්වයට පත් වෙනවා එහෙමනම් තමන් තේරුම් ගන්න ඕන තමන්ගේ නිවන හදන්නේ හදාගන්න පුළුවන් වෙන්නේ තමන්ට වෙන කිසිම කෙනෙකුට අම්මට තාත්තට පන්සලේ ආහුතුන්ට බුදුහාමුදුරන්ට සාස්තුවරයෙකුට විශ්වකර්මයෙකුට සර්වබලධාරී දෙවි කෙනෙකුට කාටවත්ම බෑ තමන්ට තමන්ව අපායට යවන්න හෝ ස්වර්ගයට යවන්න හෝ නිවනට පත් කර නිවනට පත් කරන්න නිවනට යන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ක්‍රියාකාරකම් අනුව දෙව්ලෝකෙට ස්වර්ගයට ගිහිල්ලා අතරමං වෙන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ක්‍රියාකාරකම් අනුව ඒ වගේම අපායට යන්නේ තමන්ගේ වැරදි ක්‍රියාකාරකම් අනුව එහෙමනම් අපායට යන හෝ ස්වර්ගයට දිව්‍ය ලෝකයට යන දෙව් බඹ සැප ලබන තැනකට යන හෝ මතු බුදු වන බුදුන් දැක නිවන් දකින්නට ප්‍රාර්ථනා කරන තැනකට යන හෝ සියලුම දේ යම් ආකාරයක රැවටීමක් හොඳින් දේකියා ගන්න ඕන මිනිසුන්ව රවට්ටන මොකින්ද මේ දෙව් මිනිස් සැප ලබන්නට ලෞකිකත්වය තුළ සුර සැප ලබන්නට ඒ වගේම මතු උපදින බුදුන් දැක නිවන් දකින්නට මිනිසුන්ව රවට්ටන මේ මිනිසුන්ව රවට්ටන හැම අවස්ථාවකම බුදුහාමුදුරුවෝ දේශනා කරපු උතුම් ධර්මයට නිගල් කරනවා නිග්‍රහ කරනවා ඒ වගේම ඒ බුද්ධ ධර්මයේ විකෘති කරනවා ඒක නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුව දේශනා කරපු මේ ධර්මය වර්තමාන මොහොතේ ජීවත් වන මනුෂ්‍යයන්ට මනස පාවිච්චි කරලා මේ වර්තමාන මොහොතේදී ලබාගත යුතු ලබාගත හැකි නිවන එවනන නිබ්බාන කියන තත්වය සාක්ෂාත් කරගන්නට උපකාර වන දෙයක් මිසක මතුවට යම් යම් සුර සැප දෙව් සැප බෝධිසත්ව සැප ලබ ලබ ඉදිරියට යන්න පුළුවන් කරන දෙයක් නෙමෙයි ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා අප්‍රමාදේන සම්පාදේ තබ්බ බුදුහාමුදුරුවෝ මේක අවසාන වචනේ වශයෙන් දේශනා කළා බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ කිසිම කෙනෙකුට ප්‍රමාදයක් වෙන්න එහෙම නැත්නම් මේ නිවන ප්‍රමාද කරන හේතුව කරන්න කියලා ඒ නිසා හැම පින්නතෙක්ම තේරුම් ගත්තොත් මේ මිනිස්සුත් පටිලාභයක් ලැබූ අවස්ථාව බොහොම කෙටි අවුරුදු 60ක් 70ක් 80ක් ඒකෙන් අවුරුදු මුල අවුරුදු 10 15 20ක් විතර යනකම් ඒ පුද්ගලයාට මේ සද්ධර්මය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ඒ නිසා ඊට පස්සේ තරුණ වයසේ මේ සද්ධර්මය බොහෝ අයට තේරුම් ගන්න බැහැ. ඒ කාලයට ආස්වාදයක් ලැබෙන අවස්ථාව. බුදුහාමුදුරුවෝ අවස්ථා පහ විග්‍රහ කරා. අත්තංගම උදයංගම අත්තංගම ආස්වාද ආදීනව නිසාර. මේකෙන් උදයංගම අවස්ථාව කිව්වේ යම් කිසි කෙනෙක් මිනිගත්ත උපදන අවස්ථාව පංකුසට උපදින දශ මාසයක් පංකුසේ ඉඳලා අවුරුදු 3ක් 4ක් යනකම් අර පුනරුත්පත්ති කතා කියන කාලේ ඒ බුද්ධයාට ඒ දඩුවට අත්තංගම උද්‍යංගම අවස්ථාව. ඒ දඩුවට යමක් තේරුම් ගන්න බැහැ, මේ බුද්ධ ධර්මයේ තේරුම් ගන්න බැහැ. දෙවෙනි අවස්ථාව අත්තංගම, ඒක අෂ්ටංගම එහෙම නෙමෙයි අත්තංගම. අතු පතු දාලා හොඳට හැදි වැඩෙන අවස්ථාව. ඒ අවස්ථාව අවුරුදු තුනේ හතරේ ඉඳලා අවුරුදු 17 විතර වෙනවා. ඊට පස්සේ ආස්වාද අවස්ථාව. ආස්වාදය මල් පල හට ගන්න ගහක්න හොඳට ආස්වාදයක් ලබන අවස්ථාව, විනෝද වෙන අවස්ථාව, මේ පැවැත්ම තුළ ආමිෂ සුවය උපරිම විඳින අවස්ථාව. ඒ වගේම 39-40 පස්සේ යම් ආකාරයක මේ ආදීනම අවස්ථාවකට පත් වෙනවා. ඊට පස්සේ අවධාන වශයෙන් නිස්සාරණ අවස්ථාවකට පත් වෙලා මිය පරලොව යන්නට, එහෙම නැත්නම් මේ කියන ධර්මයක් තේරුම් ගන්නට බැරි අවස්ථාව බවට පත් වෙනවා. මේ අවස්ථා පහ උද්‍යංගම, අට්ටංගම, ආස්වාද, නිස්සරණ, ආදීනම නිස්සරණ, මේ අවස්ථා පහ මේ පැවැත්ම තුළ ඇති වූ සියලු සංකත වලට, සියලු පුද්ගලයන්ට, සියලු ගහ පොළ වලට, සියලු දේවල් වලට, සියලු අවස්ථා වලට, ධර්මතාවයන්ට සර්ව සාධාරණයි. කිසිම කෙනෙකුට ඔය අවස්ථා පහෙන් විදිර යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන, අපි මේ ධර්මය අවබෝධ කරගත යුත්තේ කොයි අවස්ථාවේදීද? බුදුහාමුදුරුව පැහැදිලිව ප්‍රකාශ කළා මේ සත් වයසක් යනකම් සත් වශයෙන් තමයි අපි කෙනෙක් දැන් විසාකාව, ඒ වගේම අර වැඩි රැඩි වැඩි උට සරණ පාවාගත්ත සෝතාපත්ත පරිපත්තු කුමාරිකාව, මේ හැම කෙනෙක්ම සෝතාපන්න ඵලයට පත්තුනේ සත් වයසේ. මේක මේ සත් වයස කියන එක හත කියන එක එහෙම නෙමෙයි. සයන්න අල්පයන්න තයන්න කිව්වනම් සත්ත, සත්ත කිව්වනම් හත, සත්ත උච්ඡංග, සත්ත හේතු, මේ වගේ සත්ත කියන්නේ හත. සයන්න අල්ලයන්න තයන්න සත් කියන එක ඔය කියන හත නෙමෙයි. සත් වයස කියන එක මේ යථාභූත ඥාන දර්ශනය ලබලා හේතුඵල ධර්මය අවබෝධ කරගන්නට සැටි ශක්තියක්, ධර්ම අවබෝධයක් ලබන අවස්ථාව, සත් ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව සත් වශ. එනිසා හත් වශක් එහෙම නෙමෙයි. මේක මේ බුද්ධ දේශනාවේ දේශනා කරලා තියෙන හයන්නාල්කයන්නත් නෙමෙයි, මේක හත නෙමෙයි, සත්ත කියන වචනෙත් නෙමෙයි. මේක තියෙන්නේ සත්, සයන්න, අල්දයන්න, අල්දයන්න, සත්. එනිසා මේ දෙක වචන තේරුම් ගත්තේ නැති පුද්ගලයෝ තමයි ඔය බොහෝ අයට තියෙනවා. බොහෝ අය කියනවා සත් වශයෙන් සෝතාපන්න ඵලයට පත් වුණා කියලා. ඒක වැරදි. මේ සත් වශයෙන් සෝතාපට්ටි ඵලයට පත් වුණා කියන්නේ අන්න අර උද්‍යංගම අත්තංගම අවස්ථාව පහු කරලා මේ පරම පවිත්‍ර සීතර ධර්මය, එහෙම නැත්නම් සද්ධා හෝති කියන තත්වයට පත් වුණ අවස්ථාව තමයි සත් වශයෙන්. ඉතින් ඒක නිසා පින්වතුනි මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාර්ගදී භාෂාවේ වෙන වචන සිංහලට පරිවර්තනය කරනකොට මේ වැරදියට ඉලක්කම් වලට පාවිච්චි කරලා තියෙන එක වැරදි. දැන් සත් සති, සත් වයස වගේම සත් සති, සත් සති කියන එක සත්‍ය සති එහෙම නෙමෙයි, සති හතක් එහෙම නෙමෙයි. මේක තියෙන්නේ සත් සති. සත් සති කියන එකේ තේරුම සති කියන්නේ හේතුඵල ධර්මයේ පටිච්චසමුප්පාද ධර්මයි. සත්‍යන්නේ යථාභූත ඥාන දර්ශනේ මේ හේතුඵල ධර්මයේ පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අවබෝධ කරගන්නටදී කාලය තමයි මෙතන සත්‍ය කියලා කියන්නේ. මේක දවස් 49ක් හෝ සති 8ක් හෝ නෙමෙයි. සත් දවසක් එහෙමත් නෙමෙයි. මෙතන හේතුඵල ධර්මයේ යථාභූත ඥාන දර්ශනේ ලෝකයාට දේශනා කරන්නට අවශ්‍ය ආකාරයට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පිළිගැසෙන සකස් කරන්නට ගිය කාලය සත්‍ය. ඒ නිසා දවස් 49ක් හෝ සති 7ක් හෝ නෙමෙයි. මේක හොඳටම තේරුම් ගන්න තව වචනයක් කියන්න ඕන. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ ඒ ජාතක 2600ක් වෙන කාලේ මේ අද වගේ සම්මතයෙන් සම්ප්‍රදායෙන් ඔය කියන සුමානයක් සතියක් වී කියන දේ තිබුණේ නැහැ. එහෙම එකක් භාවිතයේ පරිහරණය තිබුණේ නැහැ. එදා මේ ක්‍රිස්තු අස ආරම්භ වෙන්නට පෙර කිසි තැනක ලෝකේ කිසි කෙනෙක් මේ සති කියන වචනේ, සුමානි කියන වචනේ, වී කියන වචනේ පාවිච්චි කළේ නැහැ. එදා තිබුණේ චන්ද්‍ර මාස, චන්ද්‍ර වර්ෂ. චන්ද්‍ර මාසවල ඔය කියන අමාවක, තුදුස්සක, පසළොස්වක, අටවක, නවවක මේ වගේ මේ පුර හදට අනුවයි මේ දවස් මතුවේ. ඔය කියන සෙන්තුරාදේ යුද්ධ සංග තිබුණේ නැහැ. මේ කියන මාස තිබුණේ නැහැ. ජනවාරි, පෙබරවාරි, මාර්තු ඒවා තිබුණේ නැහැ. තිබුණේ නවම් මැදින් පාක් වෙසක් පොතොන් ආදී වශයෙන් චන්ද්‍ර මාස. ඒ චන්ද්‍ර මාස පුර දින 15කුත් අව දින 15කුත් හැටියට එකදාස් තුන්සිය පහළවේ සම්මත ක්‍රිස්තු වර්ෂයෙන් පළමුවෙන වරට ලෝකේ ඔය කියන සතිය වීක්කක සුමානේ භාවිතයට ආවේ. පෙර තිබුණේ නැහැ. ඊට පෙර මේ ක්‍රිස්තු වර්ෂයේ තිබුණාට පස්සට ගණන් අහගෙන තමයි මේ ක්‍රිස්තු වර්ෂයේ ඔය විදිහට හදාගත්තේ. මේක නිසා මේ සත්‍යති කියන එක සම්පූර්ණයෙන්ම විකෘති කරලා තමයි ඔය සුමානයක් සුමානහට බුදුහාමුදුරුවෝ පළවෙනි සතියේ මෙහෙම කළා, දෙවෙනි සතියේ මෙහෙම කළා. ඒ සම්පූර්ණ රැවටි වැරදිදී බුදුහාමුදුරුවෝ වගේ දේවල් කරේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ තමන් අවබෝධ කරගත්ත මේ උතුම් සද්ධර්මය යථාභූත ඥාන දර්ශනේ ලෝකයාට දේශනා කරන්නට අවශ්‍ය ආකාරයට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පෙරගස්සල මේ පටිච්චසමුප්පාදයේ ධර්මය අනුවය ආකාරයකට විභංග ප්‍රකරණය කියන ආකාරයට සකස් කරලා හදලා ලෝකයාට දේශනා කරන්න පුළුවන් ආකාරයට පෙර බුදුවරුන් දේශනා කළ ආකාරයට මේ පටිච්චසමුප්පාද විග්‍රහය දෝතා වේදති පරිවර්තයේ චතුරාර්ය අවධාරව සකස් කරගත්තා. ඒ සඳහා ගත වූ කාලය තමයි ඔය කියන සති. සති කියන්නේ හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම කියන්නේ පටිච්චසමුප්පාද ධර්ම. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ උපකාර වෙන්නේ තමන්ගේ හිතේ උපත ලබන කෙලෙස් ගති තුන, රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය ඉවත් කරන්නට තමන් විසින් තම තමන් විසින් අවබෝධ කරගත යුතු උතුම් ධර්මය තම තමන් විසින් තේරුම් ගන්න ඕන, දැනගන්න ඕන, අහගන්න ඕන. අහගෙන තමන්ු තමන්ගේ සිත පිරිසිදු කරගන්නට ඕන. පුදඥන පුද්ගලයෙක් හැටියට ඇහැ කන නාසය දිවකය මන හය පාවිච්චි කරනකොට මේ පංචස්කන්ධය උපාදානය කරගන්නට සිද්ධ වෙනවා. ඒ උපාදානය කරගන්නේ අර ප්‍රිය දෙයට ඇලීම නිසා අප්‍රිය දෙයට ගැටීම නිසා ප්‍රිය අප්‍රිය අතර මුලා වීම නිසා මේකට කිව්වා මේ රාගය ద్వේෂය මෝහය කියන තුනම යලි යලි මතු මතු තම තමන්ගේ හිතේ පුනා බව පුන පුනා බිහි වෙනවා මතු වෙනවා නිර්මාණය වෙනවා සකස් වෙනවා එහෙම රාගය ద్వේෂය මෝහය හිතේ දිගින් දිගටම මතු වීම නිසා තමයි මේ හේතු බල ධර්මයේ තේරුම් ගන්න බැරි වෙන්නේ එක මුවාවේ ඔය කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහ සකස් වෙන්නේ හිතක වෙන කොහේවත් ලෝකේ තියෙන දෙයක් නෙමේ ඔය කිව්වේ පංච කාම නීවරණ ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාදේ තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා නිවන ආවරණය කරන නිවන් මඟ වසා සිටින තමන්ව සසර දුකට පත් කරන පුතඥාන තත්වයට පත් කරන මෝහයෙන් මුලා කරන කරුණු පහ තමයි මේ පංචකාම නීවරණ ධර්ම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරවලා. එතකොට මේ පංචකාම නීවරණ ධර්ම සකස් වෙන්නේ නිර්මාණය වෙන්නේ ඔය කියන රාගය ද්වේෂය මෝහය කියන ගති තුන තමන්ගාව ක්‍රියාත්මක වෙන නිසා හේතුඵල ධර්මයට බහා ගලපා බලා ක්‍රියා කරන්නට නොදන්නා නිසා විනයට සසඳා බලා කටයුතු කරන්නට නොදන්නා නිසා එනිසා පින්වතුනි යම් කිසි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට අවශ්‍ය නම් තමන්ගේම හිතේ උපත ලබන මේ පංචකාම නීවරණ ධර්ම සාමුලින්ම ඉවත් කරලා අස් කරලා උදුරා දමන්නට ඕන. මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව නිසායි පංචකාම නීවරණ ධර්ම උපත ලබන්නේ. රාග බව, ද්වේෂ බව, මෝහ බව උපත ලබන්නේ සිටේ. පුණක් බව කියන තත්ත්වයට පත් වෙන්නේ තමන්ගේ හිතේ. එතකොට ඔය රාගය, ද්වේෂය, මෝහය තමන්ගේ හිතෙන් උදුරා ගමන්නට පුළුවන් වෙන්නේ තමන්ට. කොහොමද මේ රාගය, ද්වේෂය, මෝහය හරියට තේරුම් ගත යුතු? මේ රාගය, ද්වේෂය, මෝහය තේරුම් ගැනීම බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාවකදී මෙන්න මෙහෙම විග්‍රහ කළා. කුසලං පජානාති, කුසල මූලං පජානාති, අකුසලං පජානාති, අකුසල මූලං පජානාති කියන්නේ යථාභූත ඥාන දර්ශනයෙන් දැකීම. නප්පජානාති කියන්නේ මේකේ විරුද්ධ වචන. කුසලං නප්පජානාති, අකුසලං නප්පජානාති, කුසල මූලං නප්පජානාති, අකුසල මූලං නප්පජානාති, සෝ පුතග්ජන. පුතග්ජන බුද්ධලේ පාවරපත් වෙන්නේ අඥාන අවිද්‍යාවෙන් කටයුතු කරන දුප්පඤ්ඤස පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. මේ සංසාර ගමනේ දුක නිර්මාණය කරගන්නේ නප්පජානාති කියන නිසා. නප්පජානාති කියන්නේ ඒ පුද්ගලයාට යථාභූත ඥාන දර්ශනයක් නැහැ. ඒ පුද්ගලයාට සද්ධර්මය තේරුම් ගන්න බෑ. ඒ පුද්ගලයා සද්ධර්මය ඇහුවත් ඒකේ අර ඇත්ත ඇති හැටියට යථාවාදී තථාකාරී හැටියට තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා ප්‍රිය දෙයට ඇලෙන, අප්‍රිය දෙයට ගැටෙන, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ අයෝනිසෝ මනසිකාරයෙන් මනින කෙනෙක් නිසා ඒ ප්‍රිය දෙයට ඇලෙන අප්‍රිය දෙයට ගැටෙන මෝහයෙන් මුලා වී ක්‍රියා කරන හැම අවස්ථාවකම අනිවාර්යයෙන්ම ඔය පංචකාම නීවරණ ධර්ම ඒ පුද්ගලයා තුළ සකස් වෙලා ඒ පුද්ගලයාගේම නිවන ආවරණය කරනවා. මේ කම්ම ආවරණ. බුදුහාමුදුරුව මේ උතුම් බුද්ධ දේශනාව දේශනා කළා කලේ මේ අනාවරණ ඥානය. එහෙම නැත්නම් මේ පංචකාම නීවරණ ධර්ම නිරාවරණය කරලා විග්‍රහ කරලා විස්තර කරලා පැහැදිලි කරලා මේ පංචකාම නීවරණ ධර්ම වලින් මිදින් නිදාසන ධර්මතාවය අනාවරණය කළා. ඒක නිසා බුද්ධ ඥානං අනාවරණ ඥාන. බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා කරන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා මෙතෙක් මේ ආවරණය වෙලා තිබුණු මේ පංචකාම ධර්ම නීවරණ ධර්ම නිසා ආවරණය වෙලා තිබුණු නිවන නිරාවරණය කරන්නට අර අනාවරණ ඥානේ මේ ධර්මය මේ මාර්ගය මේ ප්‍රතිපදාව විග්‍රහ කළා. ඒ නිසා මෙතෙක් ලෝකේ මිනිස්සුන්ම රවට්ට හිටිය කවුද? ආගමිකයෝ. බ්‍රහ්මජාල සූත්‍රයේ එන දෙසටක් වූ සියලුම ආගම් මිනිස්සුන්ම රැවැට්ටුවා බ්‍රහ්මත්වයට පත් වෙන්න. බ්‍රහ්මත්වය නිවනයි කියලා. ඒක නිසා ඒක ජාලය. ජාලය කියන්නේ දැර. එතකොට බ්‍රහ්මත්වය කියන දැරට බ්‍රහ්ම සහව්‍යත්වයට පත් වෙන්න මේ දැරක් දාලා ඒ දැර නිසා මිනිස්සුන්ව අතරමං කරන රැවටීමක් තමයි මේ බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු උතුම් ධර්මය. මේ දැරෙන් මිදි නිදහස් වෙන්නට තමයි බුදුහාමුදුරුවෝ මේ පංචකාම නීවරණ ධර්ම වලින් මිදි නිදහස් වන ආකාරය විග්‍රහ කළේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්න මේ නිරාවරණ ඥානය මේ අනාවරණ ඥානයෙන් විග්‍රහ කරපු මේ දේ පංචකාම නීවරණ ධර්ම වලින් සමතික්කම වෙන්න ඒ වගේම මේ රාග දේශ මෝහ කියන බව රාග බව ද්වේෂ බව මෝහ බව සමුප්පේද වශයෙන් එහෙම නැත්නම් සමුග්ඝාත වශයෙන් උදුරා අස්කල්ලා අල්කරන්න. දැන් එතකොට බුද්ධ දේශනාවේ පියවර දෙකක් තියෙනවා. එකක් පංචකාම නීවරණ ධර්ම වලින් වෙන් වෙන්නට, ඒ වගේම රාගය ද්වේෂය මෝහය කියන මේ කෙලෙස් ගති සමුද්ධාත වශයෙන් සමුච්ඡේද වශයෙන් ඉවත් කරන්නට. මේ දෙකම අනිවාර්ය වශයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළා. පංචකාම නීවරණ ධර්ම වලින් වෙන් වෙන්න ඕන. රාග දේශ මෝහ සමුද්ධාත වශයෙන් නැවත නූපදින ලෙස අනුපාද වශයෙන්ම හිතෙන් අස්කලා අයින් කළා නිදාසෙන්න ඕන. සමුග්ඝාත සමුච්ඡේද කියන්නේ සම් උච්ඡේදනය කරන්න ඕන. උච්ඡේදනය කියන්නේ මුලින්ම කපලා අස්කිරීම උච්ඡේදනය. මොකද්ද සම්? සම් කියන්නේ රාග ද්වේෂ මෝහ. සමුග්ඝාත කියන එකේ තේරුම සංඝාතනය කරන රාගය ද්වේෂය මෝහය නැවත නූපදින ලෙස හිතේ සංඝ කියන තත්ත්වයට පත් කිරීම තමයි සමුග්ඝාතය. ඉතින් ඒක නිසා පින්වතුනි රාග දේශ මෝහ තාවකාලිකව සමතික්කම කිරීම සමතේපත් කිරීම සම්මස්සන ඥානයෙන් කළ හැකි දෙයක්. ඒක නිසා තමයි මේ සම්මස්සන ඥානය කියන ඥානය බුදුහාමුදුරුවෝ විග්‍රහ කළේ සමත කියන වචනේ උපනිෂද් දර්ශනයේ වචනයක්. නමුත් බුද්ධ දේශනාවත් පස්සේ මේ වචනේ ගත්තා. නමුත් ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරුවෝ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල සම්මස්සන ඥාන කියලා එන්න සම්පජඤ්ඤකාරී හෝති කියලා උපසම්පදා කියලා විග්‍රහ කළා. මේ සම් මස්සන ඥානිය සම් මනසෙන් අස්කරන්නට උපකාර වන ඥානිය මනසෙන් මෙනෙහි කළා ආවර්ජනය කළා රාග දේතුමෝ හිතෙන් තාවකාලිකව සමතයට පත් කරන ඥාන සම්මස්සන ඥාන. ඒ සම්මස්සන ඥානය සමුච්ඡේද ප්‍රහාණයට පත් කරනවා නම් අන්න සමුද්ඝාත වශයෙන් මේ රාග දේශමෝහ තමන්ගේ හිතෙන් ඉවත් කරන්න පුළුවන්. එනිසා පින්වතුනි තමන් කල්පනා කරගන්න ඕන මේ රාගය ද්වේෂය මෝහය වෙන ලෝකෙ කොහේවත්ම උපදින දෙයක් නෙමේ. අනිත් ලෝකෙ කොහේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන මිනිස්සු පුද්ගලයෝ දෙවියෝ බ්‍රාහ්මියෝ භූතයෝ ප්‍රේතයෝ තිරිසන් ඕන තරම් ඉන්න පුළුවන්. නමුත් තමන්ට ඒවැ බලපෑමක් ලැබෙන්නේ නැහැ තමන් මේ අහකයන් කුණු කන්දල් කරලා ගත්තේ නැත්නම්. අර ආගන්තුකේ උපකිලිටේන උපකිලිටන් නෝමු. ඒ නිසා කෙනෙකුට පුළුවන්කම තියෙන්න ඕනේ මේ අහකයන් කුණු අහකයන් නයි නපුරු සත්තු තමන්ගේ කරේ දාගන්නේ නැතුව ඉන්න. අහකයන් කුණු වල බලෙන් අල්ලගන්නේ නැතුව ඉන්න. දැන් මේ අහකයන් කුණු වල තමයි රාගය පංචස්කන්ධේ උපාදානය කරන්නේ. අහකයන් නයි විෂදුරු කෝර සත්තු තමයි ද්වේෂය. ඒ නිසා රාගය ද්වේෂය දෙකම තමන් නොදන්නා ගමින් අඥාන ගමින් ප්‍රිය දේවල් වලට ඇලීම නිසා ආකයන් කුරුගොරවල් වලට ඇලෙනවා අල්ල ගන්නවා. ඒ වගේම අප්‍රිය දේවල් වලට ගැටීම නිසා ඔය ආකයන් සත්වය විෂගෝර සත්වය නයි කරිතා. මේ ආකයන් දේවල් තමයි මේ අනුන් වචනයක් කතා කළාම අනු තමන්ට නොගැලපෙන දෙයක් කිව්වහම කළාම හිතුවහම තමන්ට ඒක නොගැලපුණාට ඒක තමන්ට උපේක්ෂා සිතකින් ඉවසන්න බැරුව මානයක් තියෙන නිසා ඒ අහකයන් සර්පය නයි තමන් ඇතුළට ගත්ත කාරිතා ගත්ත ඒක තමන් දෙවෙනි වේශය ද්වේශය තරහ වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව මේවා අහකයන් දේවල් බලෙන් තමන් ඇතුළට අරගෙන තියෙනවා. එවම ප්‍රිය දේවල් කියන්නේ අහකයන් කුණුගොඩවල් පංචස්කන්ධයේ උපාදානය කරගැනීම ඒකත් කුණුගොඩක්. ඒ නිසා හිතන්න ඕන මේ පංචස්කන්ධය උපාදානය කරගැනීම තියෙනවා කියන්නේ ප්‍රිය දේට ඇලීම නිසා රූප සංඥා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තමන් බලෙන් උපාදානය කරගෙන ඒකෙන් ඇලින එක අල්ලගෙන මේ දුක තේරුම් ගන්නේ නැතුව දුකට පත්වෙන ක්‍රියාකාරකම කරනවා කියන එකයි. ඒ වගේම ද්වේෂය කියන්නේ ව්‍යාපාදී කියන්නේ වැය වෙන පැත්ත. කාමච්ඡන්දේ දුවේ කාම ඉච්ඡ අන්ධ. ඔය පංච කාම නිවරණ ධර්ම සකස් වෙන්නේ කාමච්ඡන්දේ නිසා. කාමච්ඡන්දේ තමයි මුල්ම ඔය පහටම මුල වෙන්නේ මුල් වෙන්නේ හේතු වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ නිදාන වන්නේ කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ පැතිකඩ පහක් තමයි ඔය පංචකාම නිවරණ ධර්ම කියලා දුවේ. ඒ නිසා ඔකට එකකට එකක් බැඳුණු සම්බන්ධ වූ දෙයක්. කාම ඉච්ච අන්ද වචන තුන. කාම කියන්නේ කය රමණය කරන්න ඈ පිනවන්න කන පිනවන්න නාසය පිනවන්න දිව පිනවන්න කය පිනවන්න මන රමණය කරන්නට කරන බොහෝ දේ ඔය කියන කාමච්ඡන්දය අන්ද වෙලා ඒ ඉච්ච නිසා කැමැත්ත නිසා ඒවට ඇලෙනවා. ඇහ පිනවන්නට පුළුවන් රූපයට කන පිනවන්නට පුළුවන් ශබ්ද රූපයට ආදී වශයෙන් ඇලෙනවා. ඒ කැමැත්ත. ඒ කැමැත්ත හිතේ තියෙන තාක් කල් ඒ කැමැත්තට පංචස්කන්ධය උපාදානය කරගත්තාම ඒ කැමැත්ත නිසා පුද්ගලයාගේ මනස මනින්ද්‍රිය අන්ධ වෙනවා. මාත් ඒ මත් වුණාම අන්ධ වුණාම ඒ පුද්ගලයාට අපි කියනවා චන්ද රාගය නිසා කාම ඡන්දේ මුලා වුණු පුද්ගලයා කියලා. ඒ අනුවයි පුද්ගලයා මේ ප්‍රිය දෙයට ඇලීම වටිනවා සාරයි සංසාරයි කියලා අල්ලගන්න. ඔන්නෝකයි සංසාර වෙන මොකක්වත් නෙමෙයි. ඔය ප්‍රිය දෙයට ඇලීම තමයි සංසාර. මේ ප්‍රිය දෙයට ඇලීම නිසා අපි පංචස්කන්ධය උපාදානය කරගත්තාම සංකත හදාගත්තාම ඇහෙන්දක්ක රූපයක් අපි මාල ඇඳුමේ ඇඳුමා සාති උත්තරයේ ලස්සන මොකක් කරින් තරුණ තරුණේ පිළිමේ ගෑනේ මේ ආදී කොටත්තා වූ ප්‍රියදේ ලස්සනදේ හොඳදේ මධුරදේ මිහිරිදේ අපි කාමචන්දේ අල්ලගන්න. හැබැයි ප්‍රිය මධුර මිහිරිදේ අපේ කැනට් අනුව ඉච්ච අනුව නිච්චදේ පාටන්න බෑ. ඉච්ච නිච්ච වෙන්නේ නිච්ච කරගන්න. කෘතඥාන පුද්ගලයාට හිතේ මේ ඉච්ච කියන කැමැත්ත අර කාම ඉච්ච අන්ධ වුණාම ඒකෙන් අන්ධ වුණාම ඒක අඳුරු වුණාම ඒ පුද්ගලයාට ඇත්ත ඇති හැටියට දකින්න බැරි නිසා ඒ තමන් දැක්ක මත්තු දේ ලස්සනයි ප්‍රියයි මනාපයි කියපු දේ සදා කාලයට ස්ථීරව අල්ලගන්න ඕන. ඒකයි නිච්ච. ඉච්ච තමයි නිච්ච වෙන්නේ. ඉච්ච තමයි පටිච්ච වෙන්නේ. ඉච්ච තමයි අවිච්ච වෙන්නේ. මේ ඉච්ච නිසා තමයි පුද්ගලේ පාපිච්ච, මරිච්ච, මහේච්ච, අවිච්ච, අත්‍ච්ච, ලාභිච්ච කියන මේ ඉච්ච නිසා තමයි උද්දච්ච වෙන්නේ. කුක්කුච්ච විචිකිච්ඡාවේ ඇති වෙන්නේ මේ ඉච්ඡ හිතේ පවතින නිසා ක්‍රියාත්මක නිසා. එතකොට මේ කාම ඉච්ඡ අන්ධ කියන මේ කරුණු නිසා තමයි පින්වතුනි සෑම පුද්ගලයෙක්ම මේ පැවැත්ම සාරයි වටිනවා හොඳයි ප්‍රියයි මනාපයි කියන රැවටීමකට මුලාවකට ලක් වෙනවා. එතකොට මේක තමන්ගේ හිත තමන්ව වංචනික ධර්මයකින් එකයි අර විඥානයේ වංචනික ධර්ම ක්‍රියාත්මක වෙලා තමයි කාමච්ඡන්දය ඇති. හැබැයි අපි මේ උපාදානය කරගත්ත පංචස්කන්ධය අර අල්ලගත්ත සංකත ධර්ම කිසි දෙයක් අපිට ඉච්ඡසේ නිච්ඡසේ සුඛසේ අත්ථසේ සුභසේ නවත්ත ගන්න පවත්තන්න පුළුවන් ධර්මතාවයක් මේ ලෝකයේ තුල මේ පැවැත්ම තුල මේ ජීවත් වීම තුල ඇත්තේ නැහැ. ඒකේ නියත වූ ස්වභාවය මේක අඤ්ඤතා භාවයට පත් වෙලා විපරිණාමයට පත් වෙලා සබ්බේ මේ පියේ මනාපේ නානා භාවෝ විනා භාවෝ නානා භාවයට පත් වෙලා අනිත්‍යභාවයට පත් කරලා මරණයට විනාශයටම පත් වෙන දෙයක් අපි මේ නිච්චසේ සුඛසේ අත්ථසේ පවත්තන්න නවත්තන්න හදන. මේක තේරුම් නොගැනීම නිසායි පුතඥාන බුද්ධලයෝ මේ පංචස්කන්ධය උපාදානය කරගන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය උපාදානය කරගන්නේ. ඒ වෙන්නේ යම් සුවයක් ආමිෂ සුවයක් යම් විඳවීමක් පිනවීමක් කරන්න. ඒ නිසා හැම පෘථග්ජන පුද්ගලයෙක්ම ආමිෂ සුවයක් ලබන්නට පංචස්කන්ධය උපාදානය කරගත යුතුමයි. හැබැයි මේ පංචස්කන්ධය උපාදානය කරගත්තදී ඒ උපාදානය කරගත්ත මොහොතකට පසුව අන්නතා භාවයට පත් වෙලා විපරිණාමයට පත් වෙලා වෙනස් වෙනවා. ගලන ගඟක්සේ වේගයෙන් ගලාගෙන යනවා අනිත් පැත්තට. යන්නේ කොයි පැත්තටද? අර අල්ලගත්ත ප්‍රිය දේ අප්‍රිය පැත්තට. ඒ නිසා ඒ අප්‍රියතාවයේ උපරිම තත්වයට පත් වුණාම දෙවෙනි වේශයක් පුද්ගලයේ තුල ඇති වෙනවා. ඒ දෙවෙනි වේශය තමයි ද්වේෂය ව්‍යාපාදේ කියන්නේ. ව්‍යාපාදේ කියන්නේ වැයවන පාදේ. වැයන පාදේ කියන්නේ පහතට යන අපායට යන අන්‍යතාවාවයට පත් වෙන අපායට යන එහෙම නැත්නම් පහලට යන පැත්ත තමයි ව්‍යාපාදේ. හැබැයි දෙවෙනි වේශය තමයි මේකේ මුල. පළවෙනි වේශය තමයි කාමච්ඡන්දය. එනිසා කාමච්ඡන්දය පළවෙනි වේශය. ඒ කාමච්ඡන්දේ දෙවෙනි වේශය තමයි ද්වේෂය ව්‍යාපාදය. මේ කාමච්ඡන්දය ද්වේෂයක් නිසා තමයි මනස තීන මිද්ද කියන තත්වයට පත් වෙන්නේ. තීන මිද්ද කියන්නේ නිදිමත එහෙම නෙමෙයි. මේ මනස අඳුරු වෙලා මුලා වෙලා ඇත්ත ඇති ඇතියට දකින්නට බැරි වැරදි මායා ලෝකයක වැරදි ආකාරයට මනින තත්වයට පුද්ගලයාව පත් වෙන්නේ තීන මිද්ද නිසා. දැන් බුද්ධ දේශනාවේ මේ පංචකාම නීවරණ ධර්ම සමතික්‍රම කරන ආකාරයේ විග්‍රහ කරද්දී මේ හැම තැනකදීම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා කොහොමද මේ එකින් එක සමතයට පත් කරගන්න. කාමච්ඡන්දය සමතයට පත් කරගන්න නෙක්ඛම්ම කියන තත්වයට පත් වෙනවා. නෙක්ඛම්ම කාමෙන් නික්වෙනවා. කාමෙහි විවිච්ඡ පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ඡ නෙක්ඛම්ම. නෙක්ඛම්ම කියන්නේ නේය නෙක්ඛම්ම නික්මීම නිදාසීම විචෙන් අත්තරිදාන ගැනීම තාවකාලික ඉවත් කිරීම කියන එක තමයි නෙක්ඛම්ම. නෙක්ඛාම කියන එක නේය කියන්නේ ආගුණය පාවුණය අංගිරිකරණය ඔය කියන නේය කියන්නේ මේකෙන් නික්මීම නිදාසීම තාවකාලික වෙන් කිරීම. දැන් කාමච්ඡන්දය නෙක්ඛාම කිරීමෙන් තමයි අර කාමච්ඡන්දය තාවකාලිකව යටපත් කරන්න ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාදය ඉවත් කරන්න පුළුවන් මෙත්ත මෙත්තානුසතියේ මෛත්‍රී වැඩිවීමෙන්. අර ද්වේෂය ව්‍යාපාදය තරහ ඉතින් තාවකාලිකව සම්පේජපත් කරන්නත් පුළුවන්. ඒ වගේම තීන මිද්දය සමතේටපත් කරන්න නම් අලෝක සංඥා. දැන් එතකොට තීන මිද්ද කියන්නේ ලෝක සංඥා, අදුරු සංඥා. අදුර තමයි තීන මිද්ද. අලෝක කියන්නේ මේ ලෝකය අත්හැරීම, අදුර අත්හැරීම. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ පංචකාම නීවරණ ධර්ම වලට හේතුව ඔය කියන රාග ද්වේෂ මෝහ කියන රාගය තමයි කාමච්ඡන්දය, ද්වේෂය තමයි ව්‍යාපාදය, මෝහය තමයි අඳුර තමයි ඔය කියන තීන මිද්ද. මේ දෙක නිසා මේ ඉච්ඡ නැවතර උද්දච්ච කුච්ච හැටියට අර ඉච්ඡ නිසා උදාසූති දක්ක තියෙන එකට කියන උද්දච්ච. මහා තත්ත්වය උද්දච්චය උදාසීම විසුරුම බව එවත් නැත්නම් විශ්වක වූ බව, කැළඹුණු බව, කම්පණයට පත් වූ බව මේක තමයි උද්දච්ච කුච්ච කියන්නේ. එතකොට ඒක තුනී කර ගැනීම ඒක අනිත් පැත්ත දෙවෙනි පැත්ත ධම්ම භවත්තේ හේතුඵල ධර්මයට බහගල බබලා ඒක සම්පූර්ණ පත් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච කියන හතරේ ප්‍රතිඵලය තමයි විඥාන චිත්තේ කිලුටු කැමැත්ත ඇතිවීම විචිකිච්ඡාවය. විඥාන චිත්තේ කිලුටු කැමැත්තකින් කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ මෙන්න මේ පහ ක්‍රියාත්මක වීම නිසා. අර කාමච්ඡන්දය තණ්හාව, පියදේට ඇලීම, රාගය, ලෝභය, ආශාව, අවශ්‍යතාවය තමයි මේකේ මූලිකම නිදාන වූ හේතු. ඒකෙම පැතිකඩ පහක් තමයි. ඒකම යම් යම් අවස්ථා පහකට පත්වීම තමයි ඔය පංචකාම නීවරණ ධර්ම කිව්වේ. මේක එතකොට අතේ ඇඟිලි පහ වගේ එකට බැඳුණු දෙයක් මිසක පහක් එහෙම නෙමෙයි. දැන් පංචස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන්නේ අපි බෙදලා පහකට බෙදුවට මේක දාලු පැටේක පස්පැත්ත වගේ එකට ඈඳුණු බැඳුණු පහක් මිසක වෙන් කරන්න පුළුවන් පහක් නෙමෙයි. මේක හොඳටම තේරුම් ගත යුතුයි. මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ විභංග කරලා විභජනය කරලා බෙදලා පෙන්වුවට මේ හැම දෙයක්ම එක ආකාරයකට ක්‍රියාත්මක වෙනවා, නානා තත්ත්වයටපත් වෙනවා. ඒ හැම දෙයක්ම නානා තත්ත්වයටපත් වීමදී විපරිණාමයටපත් වෙනවා. එනිසා පින්වතුනි, මේ සියලුම දේවල් තමන්ගේ හිතේ මේ පැවැත්ම පවත්වාගෙන යන්න, මේ සංසාර ගමන ගමන් කරන්නට උපකාර වන ආකාරයේ දේවල් තමයි ඔය පංචකාම නීවරණ ධර්ම කිව්වේ. රාගය, ද්වේෂය, මෝහය කිව්වේ මේවා තමන්ගේ හිතේ උපදින වැරදි සහගත දේවල්. ඒ නිසා තමන්ටයි පුළුවන් වෙන්නේ මේවා තේරුම් අරගෙන තමන්ගේ හිත පිරිසිදු කරගන්නට. අපි මේ බුද්ධ දේශනාව අනුව සංවර වෙන්නේ සීලයෙන්, සංසිඳවන්නේ සමත විපස්සනාවෙන්, සම්මා කියන ත්‍ත්වය ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව අවශ්‍ය වෙන්නේ මෙන්න මේ සංසාරය කියලා මෙතෙක් අපි හිතුව සමුදය ඇතිවන සම්බන්ධතාවයක් උපත ලැබුණු සසරට බද්ධ වෙන සංවිවන සංවට්ඨය සකස් කරගන්නා මේ රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස් ගති තුන තමන්ගේ හිතෙන් ඉවත් කරගෙන හිත පිරිසිදු කරගන්නටයි. දැන් අද භාවනා මධ්‍යස්ථානවල කියනවා අපි භාවනා කළ යුත්තේ හිත දියුණු කරගන්න. නොයෙකුත් තැන්වල භාවනා මධ්‍යස්ථානවල කියනවා හිත දියුණු කරගන්න. මේක සම්පූර්ණම වැරදි අර්ථයක්. මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ බුදුහාමුදුරුවෝ කිව්ව සීල, සමාධි, ප්‍රඥා ත්‍රිශික්ෂාවම උපකාර වෙන්නේ මේ හිතේ තියෙන කිලුටු ගති අයින් කරලා හිත පිරිසිදු කරගන්න, විසුද්ධියට පත් කරගන්න, සුද්ධ කරගන්න. මේ විසුද්ධි, වි කියන්නේ වෙන් කරන, කෙලෙස් ගති වෙන් කර කර අස්කල්ලා හිත සාමුලින්ම පිරිසිදු කරගන්න. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණ. සචිත්ත පරියෝදපණං කිව්වේ, සචිත්ත කිව්වේ ස්වචිත්තය. තමන්ගේ හිත පරියෝ, පරිසුද්ධ කරගන්නේ නැන පූර්ණ සුද්ධත්වයට පත් කර ගැනීම තමයි මෙන්න මේ විසුද්ධි විමුක්ති ඥාන දර්ශනයේ ලැබීම. එතකොට මේ හිතේ කිලුටු බව ඇතිවීම රාගය, ද්වේෂය, මෝහය නිසා තමන්ම කරගත්ත වැරදි දෙයක්. ඒ වගේම තමන්ගේ හිත පිරිසිදු කරගන්නවා නම් ඔය පංචකාම නීවරණ ධර්මවලින් ඔය රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සම්පූර්ණයෙන්ම සමුච්ඡේද වශයෙන්, සමුග්ඝාත වශයෙන් ඔය රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල, කෙලෙස් මුල් සාමුලින්ම උදුරා දමන්නට අවශ්‍යයි. එතකොට මේ රාග, ද්වේෂ, මෝහ කියන තුන සමතත්වයට පත් කරගෙන සම්මච්ඡඤ්ඤාණයෙන් සමතත්වයට පත් කරගන්න, ඒ වගේම විපස්සනා අනුපස්සනා ඥානවලින් විපස්සනා අනුපස්සනා ක්‍රමේ මේ සමුද්ධාත වශයෙන්, සමුච්ඡේද වශයෙන් උදුරා ගමන්නට කියලා මාර්ග දෙකක් බුදුහාමුදුරුව පෙන්නලා දුන්නා. පංචකාම නීවරණ ධර්ම සමතේටපත් කිරීමක් සම්මච්ඡඤ්ඤාණය, රාග දේශ මෝහ සමුච්ඡේද වශයෙන් යරි නූපදීන වශයෙන් අනුත්පාද වශයෙන් නිරෝධ කිරීමක් තමයි නිවන වෙන මොකක්වත් නෙමෙයි. තමන්ගේ හිතේ උපදින දේවල් මේවා, තමන්ට අයින් කළ හැකි දේවල් මේවා, තමන්ට තේරුම් ගත්තොත් ධර්මය උදුරා දෙන්නේ ඇති දේවල් මිසක වෙන කාටවත් විශ්වකර්මයකට බලයකට ඊශ්වරයකට මහා බ්‍රහ්මයාට හෝ පන්දලේ ආමුදුරන්ට හෝ බුදුහාමුදුරන්ට හෝ දෙවියන්ට හෝ මේ තමන්ගේ උපදින රාගය ද්වේෂය මෝහය මුලින් සමුග්ගාත වශයෙන් සමුච්ඡේද වශයෙන් උදුරලාගෙන කරන්න පුළුවන්කමක් නැති බව තේරුම් ගන්න ඕන. ඒවා උදුරා ගමන්නට ඔය වැඳුම් පිළුම් වැඳුම් පැතුම් කිරීම රැවටීම මේ මිනිසු රවට්ටන. එනිසා බෞද්ධයෝ හැටියට අපි ඔය දේව සංකල්පවලට උපනිෂද් ධර්මයේ ජෛන ආගමේ සහ දේව ආගම්වල සිවාගම වේදාගම ජෛන ආගම උපනිෂද් ධර්මය මේ සියලුම දේවල්වල මිනිස්සු තාවකාලිකව රවට්ටන බ්‍රහ්මත්වයට පත් කරලා අතරමං කරලා මේ පැවැත්ම තුළ සංසාර ගමන තුළ අතරමං වන ධර්මයක් දේශනා කරපු දෙයක්. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා එදා මේ දෙසටක් වූ ඒ මිත්‍යාදෘෂ්ටික ආගම් සියල්ලෙම තිබුණු සම්පූර්ණ බලය මිලලා මේ අලුත්ම ධර්මයක් උපේ නිවාසානුත්‍රති චතුූපපාදඥාන ආශවක්‍යඥාන දෙන ත්‍රිවිද්‍යා විග්‍රහ කරලා දේශනා කළා. ඒ නිසා පින්වතුනි හොඳට කල්පනා කරගන්න ඕන බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන ඒ දවස ඒ යුගයේ ඒ අවස්ථාව වෙන විට මේව ධර්මයක් ලෝකෙ තිබුණේ නැහැ. මේක කුබ්බේ අනනුසුතේසු ධර්මේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 700ක් විතර යනකොට මේ ධර්මයේ නැවත අර සම්මත සම්ප්‍රදායික ක්‍රමයට ආගම් හැටියට ලෝකෙ හදන්නට උපකාර වන ආකාරයට නැවත රැවටීම මතුණා. ඒ නිසා මේ සියලුම ආගම්වල නිවනට මඟ නැහැ. කිසිම ආගමක නිවනට මඟ නැහැ. ලෝකෙ හදන ලෝකෝපකාරයේ විග්‍රහ කරපු ආකාරයට ලෝකෙ හදන්නට උපකාර වන දේවල් පමණයි කියන්නේ. හැබැයි මේ ලෝකය සංසාර ලෝකය කිසි දවසක දුකෙන් තොර නැහැ. ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධර්ම නියත වශයෙන්ම තියෙනවා. නියත වශයෙන්ම කොතැනක ඉපද ලැබුවත් එතන නිවනක් තියෙන්නේ. අපි මේ රාගයේ ද්වේෂයේ මෝහය අපේ ඉන්ද්‍රිය කයින් කළොත් පමණක්මයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ උතුම් ධර්මය හොඳට අහලා තමන්ගේ හිතේ උපත ලබන රාගයේ ද්වේෂයේ මෝහය හොඳින් තෝරාගෙන ඒක තමන්ගේ හිතේ නූපදින ලෙස සමුද්ඝාත වශයෙන් සමුච්ඡේද වශයෙන් මේ රාගයේ ද්වේෂයේ මෝහය උදුරා දමන්නට උපකාර වන්නා වූ අනුසය තණ්හා අනුසය ඉවත් කරන්න ඕන. න අනුසේති කරන්න ඕන. තණ්හා අනුසය, රාගානුසය, පටිඝානුසය, අවිද්‍යා අනුසය කියන අලුතෙන් උපත ලබන අනුසය ගන්න. අනුසය උපත ලබන්නේ අර ධර්මය අනුගමනය කරන්නට මාර්ගචරියාව අනුගමනය කරන්නට නොදන්නා නිසා. ඒ නිසා මේ තණ්හා අනුසය ඉතින් ඉවත් කරන්න නම් මේ තණ්හා අනුසය උපත ලබන අවස්ථාවේ අනුසති භාවනා හතරක් කරන්න තියෙනවා. අනුපස්සනා හතරක් කරලා උදුරලා දාන්න ඕනේ. අනුසති හතර තමයි මෙත්තානුසති, අසුභානුසති, බුද්ධාන් මරණානුසති, බුද්ධානුසති. අනුපස්සනා හතර තමයි කායේ කායානුපස්සනා, වේදනා වේදනානුපස්සනා, චිත්තේ චිත්තානුපස්සනා, ධම්මේ ධම්මානුපස්සනා. අනුස්සති නැතුව අනුපස්සනා කරන්න බෑ. අනුස්සති කරලා අනුපස්සනා නොකර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, බුද්ධකාරක ධර්ම, බව උදුරන්නට උපකාර වන ධර්ම පූර්ණ වෙන්නේ නෑ. ඒ නිසා රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා ගමන්නට නම් අනුසය න අනුසේති කිරීමට නම් මේ අනුස්සති හතර පූර්වක්‍ෘතියක් හැටියට අනුපස්සන හතර ප්‍රායෝගිකව රත්තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙන ආකාරයට සම්පූර්ණ කරගත්තොත් මේ රාග බව ද්වේෂ බව තමන්ගේ හිතෙන් සාමුලින්ම ඉදිරිලා නැවත රාගය ද්වේෂය මෝහය හිතේ උපදින්නට බැරි ආකාරයට අනුපාද නිරෝධයෙන් මේ කෙලෙස් නිග්‍රේසි ධර්ම වලට පත් වෙනවා, කෙලෙස් හිතේ නැති වෙනවා. ඒ අනුව කීනා යාති උචිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාකරං ඉතක්කායාති පජානාති කියලා මේ මඟඵල ලැබලා නිවන් අවබෝධ කරගන්නට මේ හැම පින්නති කොටම තමන්ගිරිට පිරිසිදු කර ගැනීම උපකාර වෙනවා. දැන් ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් වාචිකව අහන්න පුළුවන්. අපි දැන් නමයන් අමාරයි, 10 මාර වෙනකම් වාචික ප්‍රශ්න අහන්න අවස්ථාවක් වෙනවා. ඊට පස්සේ 10 මාර ඉඳන් 11 මාර දක්වා ලිඛිත ප්‍රශ්න තියෙනවා නම් ඕන කෙනෙකුට කියලා එවන්න පුළුවන්. ඒ ප්‍රශ්න සාකච්ඡා කරනවා, ඒ ප්‍රශ්න පැහැදිලි කරනවා. මේක හොඳට තේරුම් ගත යුතුයි. මේ ප්‍රශ්න අත්‍යවශ්‍යයෙන්ම ඉතාම මේ ප්‍රශ්න අවස්ථාවට පැය දෙකක් වෙන් කළේ ප්‍රශ්න ඉතාම වැදගත්. දැන් ධර්ම දේශනාවකින් අපි ධර්ම ශ්‍රවණය ලැබෙනවා, නමුත් ප්‍රශ්න සාකච්ඡා කිරීමෙන් ඊට වඩා තමන්ට මේ මාර්ග චර්යාව, මේ මාර්ග ප්‍රතිපදාව පැහැදිලි කරලා තමන්ගේ හිතේ තියෙන නොයසුළු තැන්, නොපැහැදිලි තැන්, අපැහැදිලි තැන් පැහැදිලි කරගන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට වාචික ප්‍රශ්න අහන්න තියෙනවා නම් දැන් ඒක සඳහා අවස්ථාව. ඕන කෙනෙකුට අහන්න.
අවසර ගෞරවනීය ස්වාමීන් වහන්ස, සලායතනට පරිවාහිරව සද්ධීන්ද්‍රිය ගොඩනැගීම ලෞකිකත්වයේ යම් ආකාරයක සද්ධීවරක්ද? දෙවැනි ප්‍රශ්නය, තථායතන හරහා තථායතන පරිවාහිරව පංචේන්ද්‍රිය සහ පංච බල යනුවෙන් හඳුනන්නේ ඉන්ද්‍රියබද්ධ මනසට පරිවාහිරව අතීන්ද්‍රිය වශයෙන් බලවන්නා වූ නොනස් වන ධර්ම අවබෝධයද කියලා ප්‍රශ්නය කරනවා.
රාගය ද්වේෂය මෝහය තියෙනවා නම් ඔය ආයතන හය සලායතන. රාගය ද්වේෂය මෝහය හිතෙන් ඉවත් කරනවා නම්, අස් කරනවා නම්, පෙරනවා නම්, සුද්ධ කරනවා නම්, තෝරලා බේරලා යහපත් දේ පමණක් භාවිතයට ගන්නවා නම් එතන ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය කියන්නේ අපේ ඇහැ චක්කු ඉන්ද්‍රිය. හැබැයි ඇහැම චක්කායතනේ නෙමෙයි. කන සෝත ඉන්ද්‍රිය සෝතායතනේ නෙමෙයි. නාසය ඉන්ද්‍රියක් හැටියට ගාන ඉන්ද්‍රිය ගානායතනේ වෙනවා. දිව ජීවා ඉන්ද්‍රිය ජීවායතනේ වෙනවා. කාය ඉන්ද්‍රිය කාය ආයතනේ වෙනවා. ඊට වඩා බලවත්සේ මන ආයතනේ මන ඉන්ද්‍රිය බාටපත් වෙනවා. දැන් මේක දෙකක් නෑ. ඇහැ කන නාසය දිවකය කියන මන කියන හය තියෙනවා. බාහිර පහයි අධ්‍යාත්මික එකයි. එතකොට බාහිර පා තමයි හැකරණාසය දිවකය. බාහිරට ආගන්තුක වශයෙන් උපදිලිටේන උපදිලිට්ටම් කියන ආගන්තුක සම්බන්ධතා ඇති වෙන්නේ හැකරණාසය දිවකය. නමුත් මනින්ද්‍රිය මේ වගේ නෙමේ. ඊට අංගක් වෙනස් ආයතනයක් බාටපත් වුණු මනින්දිය මන ආයතනයක් බාටපත් වුණ ඒක අරට වඩා පස්ුණන්නේ සියුණන්නේ කෝරුුණයක් බලවත් ඉතින් ඒක නිසා මේ ඇහැකරනාසයේ දිවකය මනමයි ඉන්ද්‍රිය බවටපත් වෙන්නේ පත්කරගත යුත්තේ පත්කරගත හැක්කේ ආයතන බවටපත් වෙන්නේ නොදැනීම නිසා පියදේට ඇනීම අප්‍රියදේට ගැටීම ප්‍රියා අප්‍රියා කර මැනීම නිසා අහක යන කුණු එකතු කරගන්නකොට අහක යන නයි කරේ දාගන්නකොට ආයතන බවටපත් වෙනවා ආයතන කියන මාධ්‍ය භාෂාවේ තේරුම අහක යන කුණු එකතු කරගන්නා තැන කියන එකයි ආයතන අපි කියන බැංකු ආයතන. බැංකු ආයතන කියන්නේ මොනවද? ආගෙන අනුන්ගේ සල්ලි එක්කව කරලා ඒ ආයතන හදාගෙන පදින්න. රටයක් නැහැ ওই බැංකු වලයි. කාගෙලන්නේද තියෙන්නේ? බැංකු වල වැඩ කරන මාස්ටර් පැටි කරන්නේ නැහැ නමුත් මේ ආගෙන අනුන්ගේ සල්ලි තමයි බාරතිය. ඉතින් ඒක නිසා මේ ආගෙන කුණු එකතු කිරීම තමයි ওই චක්ක ආයතනේ දෝදා ආයතනේ ගාන ආයතනේ ආයතන ආයතන මනායතන ආයතන වහින්න කරා මේ කුණු කිලුටු කෙලස් කිලුටු දෙ අයින් කරන යහපත් හොඳ නිවනට උපකාර වන දේවල් විතරක් අපි පාවිච්චි කරනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වගේ යහපත් සිටුවිලි අතුලට අරගෙන පාවිච්චි කරනවා නම් ඒවට කියන ඒ පාවිච්චි කරන අවස්ථාව හරි මනීන්ද්‍රිය ක්‍රියාත්මක චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය නාන ඉන්ද්‍රිය ජීවා ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය ඉන්ද්‍රිය හය ක්‍රියාත්මක වෙනවා. එතකොට සලායතනේ නැහැ. එතකොට ක්‍රියාත්මක වෙන්නේ ඉන්ද්‍රියයන් හය. එතකොට නිවන් දකින්නට හරියටම අවශ්‍ය වෙන්නේ මොකද්ද? ඉන්ද්‍රිය හය. මේකට කියනවා ඉන්ද්‍රිය සංවරය. මේකට කියනවා ඉන්ද්‍රිය සංවරය. ඇහැ සංවරය. කන සංවරයි නාසය සංවරයි දිව සංවරයි කාය සංවරයි මනස සංවරෝ සාදු සාදු දක්වත් සංවර දැන් සංවරයි වර කියන්නේ වාරණය විරමණය වැළකීම වෙන්වීම මොකකින්ද සංවරයි සංවර කියන්නේ වචන දෙකක් සං කියන්නේ ප්‍රිය දෙයට ඇලීම අප්‍රිය දෙයට ගැටීම ක්‍රියා ක්‍රියාතර මුලා වීම කියන සම්බන්ධයක් උපත ලබන්නට හේතු වන කරුණු තුන සං රාගය ද්වේෂය මෝහය තුනේ මේ එකතුව සං ඒකෙන් වෙන්වීම විරමණය ඒකෙන් මේ වැළකීම සංවර සීලය එතකොට සතර සංවර සීලය ඇති වෙන්නේ ඉන්ද්‍රිය සංවර සීලය නිසා වෙන මොකක්වත් නිසා නෙමෙයි දැන් ඉන්ද්‍රිය සංවරය කියන එක ඔය කියන චක්කු ඉන්ද්‍රිය, ඕත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය හයම ක්‍රියාත්මක වෙනවා අර සංවර සීලේ ක්‍රියාත්මක වෙනවා සංවාරණයක රාගෙන් දේසෙන් මොහෙන් කටයුතු කිරීමෙන් වැළපී ඒක සංවර සීලය ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන දැන් ඔය අවස්ථාවෙන් පස්සේ ඔය තියෙන චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය කියන එකෙන් පස්සේ තව ඉන්ද්‍රිය පහක් මතුණාම අන්න අති ඉන්ද්‍රිය ඥානයක් ලැබෙනවා. ඒක අති ඉන්ද්‍රිය. ඒක මේ මාසසින් මාසසින් කරන දැකීමක් නෙමෙයි. එතෙන්දී තුන්වැනියට තියෙනවා ඥාන උදපාදි, පඤ්ඤා උදපාදි, චක්කු උදපාදි, ඥාන උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි. දැන් ඔය සමහර ජනනවල මේ ඥානං උදපාදිකුවට දැනගෙන කරනවා නේද ඥානං උදපාදික මන් නැහැ ඔය ජනනවල කිව්වට එතන කියන්නේ මේ නිකන් මොන මොන හරි කියන ඉතින් ඒක නිසා මේ ඥානං උදපාදි කියන්නේ ඔය කියන ඉන්ද්‍රිය ධර්ම මතු කරගත්තොත් ගන්නට උපකාර වුණ රාගය ද්වේෂය මෝහය කාම අර පංචකාම නීවරණ ධර්මනි ඉවත් වෙන්නට කටයුතු කරනවා නම් අන්න ඒක චක්කු උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි අලෝකෝ උදපාදි කියන ස්ථාචය උදපාදි කියන්නේ උපදවා පහදා ඉවත් වීම උදපාදි මොනවාද කෙලෙස් සම් රාගය ද්වේෂය මෝහ එනිසා නම් අතීන්ද්‍රිය ඥානයක් වෙන්නේ අතීන්ද්‍රිය ඥානයේ එනකොට ඒ පුද්ගලයා තුළ තව ඉන්ද්‍රිය ගනුම පහ අලුතේ උපදලා මොනවාද ඉන්ද්‍රිය පහ? සද්දා ඉන්ද්‍රි, විරිය ඉන්ද්‍රි, සමාධි ඉන්ද්‍රි, සති ඉන්ද්‍රි, ප්‍රඥා ඉන්ද්‍රි. මේ ප්‍රඥා ඉන්ද්‍රිය තියෙන පුද්ගලයෙකුට තමයි මඟපල ලැබෙන සත්‍ය බෝධිපාක්ෂිය ධර්ම සම්පූර්ණ කරගෙන මේ භව උදුරා ගමන්නට උපකාරක වෙන බෝධිකාරක ධර්ම බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මනස දැන් ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ මනස බලන්න ඕනේ ආයතනයක් ඇතුළේ ඉන්ද්‍රියක් ඇතුළේ. ඒක මට කියන්නේ නැහැ. ඒක ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය තිබුණු ලෞත්‍රා බුද්ධකෙනෙකුට කියන්න පුළුවන් වුණාට මෙන්නලා දෙන්න පුළුවන් වුණාට වෙන බුද්ධ ශ්‍රාවකයෙකුට මේ කතාව කියන්න පුළුවන් මේක විග්‍රහ කරන්න පුළුවන් පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි අර තව කෙනෙකු තුල තියෙන ඒ ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වෙනවද ආයතන ක්‍රියාත්මක වෙනවද කියලා වෙනස මට කියන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන තමන් තුල තියෙනවා නම් මේ ඉන්ද්‍රිය ධර්ම තමන්ට තේරෙනවා. තමන් තුල ආයතන ධර්ම කියන ආයතන ක්‍රියාත්මක වෙනවා නම් ඒකත් තමන්ට තේරෙනවා. වෙන කාටවත් එහෙම මේක තේරුම් ගන්න තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අනුපාද නිරෝධයේ වෙනකම්ම බව උදුරා ගමන කම්ම මේ ඉන්ද්‍රිය ධර්ම ආයතන බවට තාතරක් පත් වෙනවා. වෙන්නේ ඉඳී. හැබැයි ආමෝගයන්නේ හරියට සම්මා දිට්ඨියට පත්ුන ගමන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත ගමන් දසනේන සම්පන්නෝ කියන ත්‍ත්වයට පත්ුනාම සම්මා දිට්ඨියට පත්ුනාට පස්සේ ආයේ පුද්ගලය මේ ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වෙනවා. අතීන්ද්‍රිය ඥානය යම් ආකාරයකට ලැබෙනවා. සෝතාපත් ඵලයට පත් වෙනවා. පටිසෝතගාමී වෙනවා. ඊට පස්සේ එතෙක් කල් තිබුණේ අනුසෝතක. අනුසෝතගාමී ත්‍ත්වයේ තියෙන ගම් කොයි වෙලාවට හරි අලුතෙන් මේ නිවන ත්‍ත්වයට පත් වෙන්න පුළුවන්.
පංචේන්ද්‍රිය සහ පංචබලධාතු
දැන් මේ පංච කියන එක පස්සේ හදාගත්ත දෙයක් අටු ආකාරය. පංච නෙමෙයි මේක තියෙන්නේ හය. හයක් නිසා පහක් නෙමෙයි. ඇහ කන නාසය දිව කය කියන බාහිර පහ තමයි ඔය තියෙන උපනිෂද් දර්ශන නැති පුරු පහ. ඒක බාහිර පහ. මේ බාහිර පහට වඩා බලවත් මොකක්ද? ඒ බාහිර පහක් සමානයි අධ්‍යාත්මික එකක් සමානයි. මොකද මන. මනින්දි මන ආයතන. ඒක නිසා මනසම් මන ආයතන මේ මනස තමයි ඔක්කොම පණ්ඩරන් හදයන් ඔක්කොම වෙන්නේ. මේ මන. එනිසා මනින්දි තමයි අර පස් දිනාගේ නායකය හැමනන්න දැන් අතීත අපි ඇහෙන වර්තමාන මොහොතේ දැක්ක දේ හෙට වෙනකොට මොකද්ද තියෙන්නේ කොහෙද? මනින්දියේ අර අතීත දැක්ක රූපේ දැන් සිහිපත් කරගන්න මතුකල්ල ගන්න මතුකල්ල අර අපි සංකාරයේදීත් දැන්පත් කරගත්ත දේ සංකත ධර්ම අපි මතුකල්ල සංකල්පනා හැටියට ගන්න කොහෙද? මනස. ඔය කියන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ අපි නදාන් කරන සම්මත ඇකරණාසේ දිවකය මන හය ඉන්නේ නෙමෙයි. ඊට පස්සේ තියෙන පංච බල බලමතු වෙන්නේ පංච ඉන්ද්‍රිය ධර්ම වල හැම පංච ඉන්ද්‍රියකින්ම බල හතර ගානේ මතු වෙනවා. මේක පැහැදිලිව පොතේ විග්‍රහ කරලා තියෙනවා. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා එක එක ශ්‍රද්ධා ඉන්ද්‍රියට, සති ඉන්ද්‍රියට, සමාධි ඉන්ද්‍රියට, විරිය ඉන්ද්‍රියට, ප්‍රඥා ඉන්ද්‍රියට එක එක ඉන්ද්‍රියකට බල හතර බැගින් මතුවෙන බව පැහැදිලිව පිළිතුරු උපදේශනාම දේශනා කළා කියලා. කොහෙද මේ මතුවෙන්නේ? තමන්ගේ හිතේ. නැතු වෙන කොහෙවත් එහෙම නෙමෙයි. ওই බල ධර්ම යටපත් වෙලා තියෙන කවුද? මොකක් නිසාද? රාගය, ද්වේෂය, මෝහය, පංචකාම නීවරණ ධර්ම නිසා. නිවන ආවරණය වෙලා තියෙන තමන්ගේ හිතේම ඔය බල ධර්ම ක්‍රියාත්මක වෙන්නේ ඔය ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වෙන්නේ තියෙන මොනවාද ආයතන පහ. එල්ලා ආයතන පහ ක්‍රියාත්මක වෙන බල
නැහැ. සාමිනන්ද
හදේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියලා දෙකක්. ඒක ඕනෑම කෙනෙකුට ජීවත් වෙලා ඉන්න අවස්ථාවේ හදේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියලා දෙකක් තියෙනවා. හැබැයි ඒක ඔය කියන පංචේන්ද්‍රියට පෙර ඇතිවන දෙයක්. ඒක සාමාන්‍ය ඕනෑම කෙනෙකුට තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම විග්‍රහ කරලා තියෙන පටිසම්භිදාවක ත්‍රිපිටකේ බොහෝ තැන්වල එතන මේ ඉන්ද්‍රිය ධර්ම ඔය කියනකට වඩා තවත් තියෙනවා. නමුත් අපිට බුද්ධ දේශනා වලදී වෙන්නේ පංච ඉන්ද්‍රිය. ඒ කියන්නේ පද්දා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්ම පහ. ඒක තියෙන්නේ මඟඵල ලැබෙන ලබන්නට උත්සාහ කරන සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවලට අයිති වෙන බව බුදුරා ගමන්නට උපකාරක ධර්ම පහක් හැටියටයි මේ පංච ඉන්ද්‍රිය පංච බල විග්‍රහ වෙන්නේ. එතකොට මේ ඔක්කොම ඔය සත්‍විස් බෝධිපාක්ෂික ධර්මම උපකාර වෙන්නේ මොකකටද? බව බුදුරා අයින් කරා. බුද්ධ කියන්නේ බව බුදුරා දැමීම. බව බුද්ධ බුද්ධ. බෞද්ධය කියන්නේ බව උදුරා ගමන්නට කටයුතු කරන ක්‍රියා කරන පුද්ගලය බුද්ධ. මොකද්ද බව? රාග බව, ද්වේෂ බව, මෝහ බව, කිලුතු බව, කෙලෙස් බව. වෙන මොකක්වත් නෙමෙයි. එතකොට මේ කිලුතු බව, කෙලෙස් බව, රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දෙමු උත්තමයා බුද්ධ. රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා ගමන්නට උපකාර වන ඥානය බුද්ධ ඥාන. රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා ගමන්නට උපකාර වන ධර්මය බුද්ධ ධර්මය. රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා ගමන්න ක්‍රියා කිරීම බුද්ධ ධර්ම මාර්ගය. වෙන මොකක් කරන්නේ? සංකත වචන දෙක සංකත තේරුම් ගන්න තව ඉස්සෙල්ල වචන තුනක් තියෙනවා. සං උදය, සං භූතං, සං භවං, සංඛාර. සංඛාරය කිරීමෙන් සංකතය බිහි වෙනවා. සංඛාරයක් නැත්නම් සංකතය බිහි වෙන්නේ නැහැ. සංඛ්‍යානේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සකස් කරගත්තා වූ, හදාගත්තා වූ, නිර්මාණය කරගත්තා වූ සියලුම දේ සංකත. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරන සියලුම දේ සංඛාර. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක්‍රියා කරන හැම අවස්ථාවකම සම්භූත හේතුන් පටිච්ච සම්භූත. එතකොට හේතුන්ගේ රාගය, ද්වේෂය, මෝහය වෙනකක් නෙමෙයි. හේතුන් පටිච්ච රාගයේ, ද්වේෂයේ, මෝහයේ කියන තුන තමයි පටිච්ච වෙන්නේ. ඒ නිසා තමයි සංභී වෙන්නේ, සමුදය භී වෙන්නේ, සම්භූත සම්භව. සම්භව නිසා තමයි සංකාර අර කරන්න සංකාර. ඒ සංකාර නිසා සකස් වෙන්නේ සං සංසාරයට බැඳෙන යම් පංචස්කන්ධයක් උපාදානය කරගන්න හේතු වෙන්නේ සංකතය. සංකත නිසා පුද්ගලයා සංදි වෙනවා, සංදි වෙනවා, සම්බන්ධ වෙනවා. කොහටද? මේ සංසාර රිය ගමනට. ඒවා තමයි සාර. මොනවාද සාර? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක්‍රියා කරලා හදාගත්ත, එකතු කරගත්ත, අල්ලගත්ත, අයිති කරගත්ත ප්‍රිය මනාප විහිල් මතු දේ සියලුම දේ සංකත ධර්ම. විරුද්ධකාරයෝ, නායකාරයෝ ඔය කියන විරුද්ධකාරයෝ, නායකාරයෝ, තරහකාරයෝ ඔක්කොම සංකත. ඔය කියන දැන් මේ සංකත ධර්ම අපි රූපී අරූපී දෙකකට පත් වෙනවා. දෙකම සංකත. ඉතින් දැන් දැන් රූපී ධර්මය අපි සංකතයක් හැටියට අපි ගයක් හදාගත්ත, ඉඳමක් දැක්ක, කාර් එකක් දැක්ක, දරුවෙක් හදාගත්ත, බල්ලෙක් හදාගත්ත, සුල්තා සබෙක් හදාගත්ත, මේ ඔක්කොම නම් රූපී සංකත ධර්ම. අරූපී සංකත ධර්මයක් කියන්නේ මොකක්ද? ඒකත් හරි. දැන් දේවත්වයට පත් වෙන, බ්‍රහ්ම සාහවත්වයට පත් වෙන, බ්‍රහ්මත්වයට පත් වෙන, ඉන්ද්‍ර ප්‍රඥාහාරය පාන්න මේ වගේ කැමැත්තක් ඇති වුණා නම් ඒවත් සංකතය. ඒවා අරූපී සංකතය. ඒ වගේම තවත් තියෙනවා අපිට රූපී වශයෙන් දකින්න පුළුවන් නම් අර කියන කාම සම්පත් නෙමෙයි, අර කියන දේවල් නෙමෙයි, තව කොටසකුත් තියෙනවා. මේවා තමයි අපි හිතමු අපි යම් දේශපාලනයට ගිහිල්ලා එක්ක තැනකට ගිහිල්ලා දෙපාර්තමේන්තුවකට ගිහිල්ලා ආයතනයකට ගිහිල්ලා අධ්‍යක්ෂක වෙනෙක් වෙන දේශපාලනට ගිහිල්ලා මන්ත්‍රී කෙනෙක් වෙන අමුතු කෙනෙක් වෙන අගමැති වෙන ජනාධිපති වෙන දැන් ඒවා අරූපී ඒවා අපිට මේ සංකත නමුත් ඒවා රූපී අරවා අරූපී ඒ නිසා මේ සියලුම දේ සංකත කොටස් තුනකට බෙදෙනවා අපි ද්‍රව්‍ය වස්තු හැටියට පංචස්කන්ධය හැටියට උපාදානය කරගෙන අපිට අල්ලන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් භාවිතා කරන්න පුළුවන් ඒකේ දොර ඉද ගඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මේ බොහෝ දේ තියෙනවා ඒවා එක කොටස ඒ වගේම අපේ මනසේ සකස් වූ ඔය කියන නිල කල බල කුල ආගම් මේ දේපාලු මේ ඔක්කොම රූපී ඒ වගේම දෙවිය බ්‍රහ්ම විද්‍යාඥයන් මේ ආදී වශයෙන් අපිට අරූපී වශයෙන් අපි හිතාගත්ත සංකතක් තියෙනවා මේ ඔක්කොම සංකත. සංකත හදාගන්නේ කවුද? තමා. මොනවා කරලාද? සංකාර කරන. තුනම සංකත. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා එන්නන අර කාම රූප, රූප, අරූප තුනක් තියෙනවා.
අවසර අපේ හැමෝටම දැන් බහුතර ලෝකේ තුන නිර්මාණය වෙච්ච ගස්කල් ගංගා ඇරතොල ගල් වාගේ දේවල් ඒවත් සංකතද
ඒවත් සංකත ඒවත් සංකත ඒවා දැන් මෙහෙමයි එක්කෙනෙක් Tamanta හදාගත්ත දේවල් තියෙනවා මිනිස්සු සියල්ලම එකතු වෙලා හදාගත්ත ඒකාබද්ධ ප්‍රයත්නයකින් හදාගත්ත දේවල් තියෙනවා අගන්‍ය සූත්‍රයේ තියෙනවා මිනිස්සු අඳුරේ ඉන්න මිනිස්සු බ්‍රහ්මය ඒ කාලේ ආගතර බ්‍රහ්ම කාලේ ඇවිල්ලා මේ පෘථුවියට මුල්ම අවස්ථාවේ ඉරහඩක් තිබුණේ නැහැ. එතකොට හැම මිනිහෙක්ම හිතුවා චේතනාවක් තිබුණා අපෝ අපිට මේ ඉරහඩ මේ ආලෝකයක් නැහැ හැමදාම කඩුවේ. අර ඒකාබද්ධ ප්‍රඥාවක් තිබුණා අපිට වෙලාවකට එළිය ලැබුණොත් හොඳයි කියලා අන්න ඉර සංගත ධර්ම. ඒ වගේම රැයට කඩුවලයි එන්දා ඡන්ද සංගත ධර්ම. අයියෝ මිනිස්සු ඒ කාලේ මුල්ම අවස්ථාවේ යම් මේවා අදාළත් සංගත ධර්ම.
අවසර අපේ අන්දර පුජ්ජල විඥානය ප්‍රාර්ථනා නැතත් විශ්ව විඥානයේ ක්‍රියාකාරීත්වය තුල
තුල මේවා මේ සංගත ධර්ම. දැන් විශ්ව විඥානය කියන්නේ මේ ලෝකේ ඉන්න මේ ජීවත් වෙන සියලුම සබ්බේ පානා සබ්බේ භූතා සබ්බේ දේවා සබ්බේ මනුෂ්‍යා සබ්බේ සත්තා මේ සියල්ලම එකතු වෙයි සංකතයක් තියෙනවා ඒක ඒකාබද්ධ සංකතයක් සංකාර කරලා ඒක දැන් අපි මේ මේ හොඳ නරක දෙකනම මේ ඒකාබද්ධ තත්ත්වෙ පුළුවන් දැන් අපි සත්‍ය ක්‍රියාවක් කරනවා කියන්නේ මොකද්ද ඒකාබද්ධ හැබැයි ඒක සංකාරයක් නෙමෙයි ඒක ඒ දේන සත්‍ය වදීන සුවත්‍යෝ ඒක සත්‍යක් කියලා.
මේක හරියට අර බැංකුවක සාමූහිකව ඩිපොසිට් කරලා පුද්ගලයා සමන්සන්තකදී ගන්නවා.
අන්න ඒ වගේ වැඩක්. ඔව් දැන් අර බැංකුවෙන් ඔක්කොම එකතු කරලා තමයි මේ කරන්නේ. නමුත් එක මිනිහෙන් ණයට අරගෙන එක මිනිහ හැදෙනවා වැඩ. ඉතින් ඒක ඒක හොඳට නරකට දෙකටම මේක තියෙනවා.
අවසර අපේ හම්බුන වාහකයන් ප්‍රකාශ කරා ඉස්සලා කුසල මූලම් පජානාති කුසලම් පජානාති ආදී වශයෙන් ඒක සතර සම්මත් ප්‍රදානමද
නෑ ඒක සතර සම්මත් සන ඥාන සම්මත් ප්‍රදාන හතරම කියන දැන් කුසලම් පජානාති අකුසලං පජානාති කුසල මූලං පජානාති අකුසල මූලං පජානාති සතරම පජානාති කියන්නේ හරි හැටි එක යෝ පටිච්ච සමුප්පාදම් පස්සති කියන්නේ පසක් වල දැක්කොත් අන්න පජානාති පසක්කට නොදැක්කොත් දැන් මේ මං කියන එකෙන් අහලා දැනගන්නේ පජානාති කියන එකට වඩා පෙර එකක් ඒක ඥාන එක ඥානතෝ හැබැයි ඊට පස්සේ පසක්කොට දැනගත්තොත් පස්සතෝ ඊට පස්සේ පජානාති එහෙම නැත්නම් නප්පජානාති
පස්සතෝ වෙන්න ඕන
පස්සතෝ වුණ ගමන්ම අන්න පජානාති එහෙම නැත්නම් ඥානතෝ ඥානතෝ පස්සතෝ පජානාති ප්‍රඥානීය වෙන හැටි හරි හැටියට අටාමුත් ඥාන දැක්කේ තමන්ගේ හිතේ ඇති වෙන ආකාරය දැකීම පජානාති. මොකද්ද? කුසලය අකුසලය කුසල මුල අකුසල මුල.
අවසරයි
ස්වාමීන් වහන්සේ. අනුස්සති භාවනා කිරීමේ අනුපස්සනාව සිදුවෙන අනුස්සති භාවනා කරලා අනුපස්සනාව සිදු වීමෙන් සතර අනුපස්සනාව පූර්ණ වුණාම අනුසය නානුසය තියෙනවා අනුසය නෝපදී අනුපාද එක අනුසය න අනුසය නානුසය කියලා කියන්නේ දැන් අනුසය උපදීනේ රාගය ද්වේෂය මෝහයෙන්ද රාගය නිසා තණ්හාන්සේ රාගන්සේ ද්වේෂය නිසා පටිඝාන්සේ මානන්සේ අවිද්‍යාන්සේ අවිද්‍යා මෝහය නිසා එතකොට දැන් අනුසය උපදින්නේ මේ රාගය ද්වේෂය මෝහය නිසා හැබැයි අනුසය උපදීම එක පැත්තක් දැන් අනිත් පැත්ත මොකක්ද අනිත් පැත්ත දේහ නැහැ ඒක නිසා සතර අනුස්සති සතර අනුපස්සනා කරන්නේ අනුස්සති හතරක් තියෙනවා බුදුහාමුදුරුවෝ දස අනුස්සති විග්‍රහ කළා ඒකෙන් හතරක් අර මූලකෘති ගැහැන්තියේ ත්‍ත්තාරෝ කියලා විග්‍රහ කළා මොකක්ද හතර මෙත්තා අනුස්සති අසුභ අනුස්සති මරණ අනුස්සති බුද්ධ අනුස්සති බව උද්‍රාග මන අනුසතියක් තියෙනවා මරණ අනුසතිය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම වෙන මොකක්වත් නෙමෙයි මේ අනුසති කියන්නේ අනු කියන්නේ මොකක්ද අනු කියන වචනේ තේරුම් ගත්තේ නැත්නම් මේ බුද්ධ ධර්මයේ මාර්ගී භාෂාවේ වචනය අනු කියන්නේ මේක හොඳටම තේරුම් කරගන්න ඕන මාර්ගී භාෂාවේ සිංහල භාෂාවේ යන පාඩලවා අනු කියන්නේ මාර්ගී භාෂා වචනය. අනු මෙවැනි භාන, අනුපස්සන, අනුමෝදන, අනුක්‍රමික මේ ඔක්කොම අනු. මොකද අනු කියන්නේ අලුතෙන් අපි විහි කරගන්න, හදාගන්න, සකස් කරගන්න, නිර්මාණය කරගන්න දේ අනු සය. අර ආශය කියන්නේ ඒ අලුතෙන් සකස් කරගත්ත දේ හදාගත්තට පස්සේ ඒක තැන්පත් කරගත්තාම ඒක ආශය ආශය අලුතෙන් සකස් වෙන අවස්ථාව අනුසය දැන් අනුසය කියන එක දැන් ඔය අද බුද්ධ ආගමේ මහා යතිවරු කියන පුද්ගලයෝ පුතග්ජන පුද්ගලයෝ විග්‍රහ කරන්නේ හැංගිලා තියෙන දෙයක් එහෙම එකක් එහෙම නෙමෙයි මේක අලුතෙන් සකස් කරගන්න දැනට නැති අලුතෙන්ම මේ වර්තමාන මොහොතේම් දෙයක් සකස් කරගන්නවා නම් වැරදි දෙයක් ඒක අනුසය මේක හොඳට තේරුම් ගන්න පුළුවන් තවත් වචනයක් අපේ සිංහල භාෂාවේ තියෙනවා මාගදී භාෂාවේ තියෙනවා මොකද්ද අනුභව දැන් අනුභව කියන්නේ දැනට එළිය තියෙන දෙයක් අපි ඇතුළට ගැනීම අනුපව ඒ වගේමයි දැනට අභිගාව නැති අර කෙලෙස් සහිත වූ ගතිය අපි අලුතෙන් ඇතුළට ගන්නවා නම් සකස් කර ගන්නවා නම් අල්ල ගන්නවා නම් අයිති කර ගන්නවා නම් එකතු කර ගන්නවා නම් ඒක අනුසය රාග අනුසය කියන්නේ ප්‍රිය දේට ඇඳීම නිසා අලුතෙන් තමන්ගේ හිතේ ඇති වන තණ්හා අනුසය. ද්වේෂයක් හිතේ ඇති වුණා අලුතෙන් ඒක නිසා ඇති වන අලුත් තත්වය පටිග අනුසය. ඒ වගේම ඒ රාගයක් ද්වේෂයක් නිසා හිතේ ඇතිවන මුවහවීම අලුතෙන් ඇතිවන මුවහවීම මාන අනුසය සහ අවිද්‍යා අනුසය. එනිසා මේ අනුසය කියන්නේ වර්තමාන මොහොත තුළ තමන් විසින් අලුතෙන් සකස් කරගන්නා වැරදි රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන තුන නිසා තමයි රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය බුද්ධලේ තුළ සලස්වේ. එතකොට අපිට මේ අනුසය කියන එක තමයි අතවසෙන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ, බුද්ධ ධර්මයේ හරය. අනුසය නානුසය නානුසයති කිරීම වෙන මොකක්වත් නැහැ. මෙන්න මෙතෙන්ට එන්න තමයි මුළු බුද්ධ දේශනාවම ඔය සූත්‍ර ධර්මයේ 1000 ගානක් නෙමෙයි 10000 ගානක් විග්‍රහ කළේ. මොකද ඔය කියන තණ්හා අනුසය, තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා. තණ්හක්කය මේ අනුසය සාමුලින්ම තණ්හා අනුසය කපලා දාන. මේ තණ්හා අනුසය උපදින්නේ කොයි වෙලාවෙද? කොයි වෙලාවෙද උපදින්නේ? වර්තමාන මොහොත. දැන් අපිට පැයකට ඉස්සෙල්ලා තරහක් ඇවිල්ලා පටිඝානුසය ඉක්මුණා නම් දැන් ඒක අයින් කරන්න පුළුවන්ද? බැ. දැන් ඒක ආශය හැටියට තැන්පත් වෙලා චිත්ත ලංකාන මනෝමයයි දැන් මුල් බෑ. දැන් ඒක අපිට අයින් කරන්න බෑ. ඒක අපිට අයින් කරන්න බෑ. දැන් ඒක මුල් බෑගෙන ඉවරයි. හැබැයි අපිට අලුතෙන් ඒ තරහ නිසා වෙන්න පුළුවන්, ඒ ආශය නිසා වෙන්න පුළුවන්. අලුතෙන් මේ මොහොතේ මේ ධර්මයේ දැනගත්තට පස්සේ වුණ දැන් අපිට ඒ තරහ නැවත මතක් වෙලා හෝ ඒ රූපේ දැක්කාම හෝ ඒ කණින් ඇහුවාම හෝ මොකක් හරි හේතුවක් නිසා අලුතෙන් අර පටිඝානුසය සකස් වෙන්නේ ඉන්නේ වර්තමාන මොහොතේ. එතකොට කොයි වෙලාවද මේ අනුසය ඔය පටිඝානුසය, එහෙම නැත්නම් ඔය රාගානුසය, ඔය අවිජ්ජානුසය අපි අතුපත් කරන මේ උදුරලානන සමුච්ඡේද වශයෙන් සමුද්ධාත වශයෙන් ආපහු අලුතෙන් එන වර්තමාන මොහොත. මේක නිසා තමයි කියවර පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. තමන්ගේ ප්‍රතිමුඛයට වර්තමාන මොහොතේ අරමුණු හැටියට ඔය අරමුණු වන දේ හරියට අවධානයෙන් ආවර්ජනය කරමින් වාසය කරන්න ඕන. කරලා එහෙම අනුසය උපදින දෙයක් නම් ඒක තෝරන සතෝව පස්ස සති. අනුසය උපදින්නේ නැත්නම් ඒක යහපත් නම් සතෝව අස්ස සති. කොහෙද ආනපාන වෙන මොකක්ද මේ? තෝර ආනපාන කියන්නේ මොකක්ද? ඇතුළු මේ හුස්ම ගැනීම පිළිබඳවත් ආනපානයක් තමයි. නමුත් බුදුහාමුදුරුවෝ බුද්ධ ආනපාන කියන්නේ බව උදුරා ගන්නට උපකාර වන ආනපාන නම් ඔන්නේ අනුසය උදුරා ගන්න ඕනේ හිතේ. වෙන මොකක්වත් කළාට නිවන් දකින්නට පුළුවන් කමක් නැහැ. සංසාර ගමන යන්නට නම් රැවටීමකට ලක් වෙන්න නම් ඔය උත්ම ගැනීම පිට කිරීම රැවටීමක්. ඔය උත්ම ගැනීම පිට කිරීම ඔය බඩ දෙමින් හැකිලිම ආදී වශයෙන් භාවනා කරනවා කියන්නේ රැවටීමක්. ඔය රැවටීමෙන් කවුද මුලාවෙන්නේ? මේ පුතක් ගැන පුද්ගලයෝ අතුර මං වෙනවා, සංසාරේ සංසාරෙ දික් වෙනවා, නැවත දුකටපත් වෙනවා, නැවත බ්‍රහ්මත්වයට දේවත්වයට හෝ ඒ පැත්තට ගිහිලා අතර මං වෙන රැවටීමක් නිසා ඕකේ සත්‍ය එහෙම නැහැ. ඕකේ නිවනක් නැහැ. ඕකේ භව උදුරා දෙවීමක් නැහැ. ඕක බුද්ධ ඥානයක් නෙමෙයි. ඕක බුද්ධ ධර්මයේ පෙන්වා දුන්න මාර්ගයක් නෙමෙයි. ඕක ප්‍රාණයාම සම්මතයෙන් සම්ප්‍රදායෙන් මිනිසුන් මේ ලෝකේ තුල අතරමං කරන්න කරන රැවටීමක් මිසක වෙන කිසිම දෙයක් ඕකේ නැහැ. එනිසා මේ රැවටීම හරියට තේරුම් ගන්න අවශ්‍යයි. ඔක්කොම කරලා තියෙන්නේ මේ සම්මත සම්ප්‍රදායික ක්‍රමවලින් මිනිසුන්ව නවත්තලා මේ ලෝකේ අතරමං කරන්න මේ ලෝකේ සංසාරේ වංචනික ධර්ම කියලා මෙයාට කියනවා. පැවතුණු කියනවා වංචනික ධර්ම. ඒව හොඳයි කියලා වටිනවා කියලා ඒ බ්‍රහ්මත්වයේ හොඳයි බ්‍රහ්මසාරත්වයේ හොඳයි. අර අසිත කවුදා කොච්චරම් හොඳයි කියලාද ඔය බ්‍රහ්මත්වයට පත් වුනේ. නම් කවලක තව කල්ප කාලාන්තරයට අර අසිත කවුදට මේ කියන නිවන් දකින්නට පුළුවන් කවන්නේ. ඉතින් ඒකත් වෙන පත් වෙන නම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනකම් මිනිස්සුන්ට රැවටීම කරලා පෙන්නලා වංචනික ධර්ම ඉදිරිපත් කරලා මිනිසුන් උඹලා කරලා මිනිසුන් අතර මං කළා මං උඹලා කරා. ඒකෙන් මුදා ගන්න තමයි බුදුහාමුදුරුවෝ මේ උතුම් ධර්මයේ ලෝකයාට දේශනා කරේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර තිබුණ ධ්‍යාන අවිඥා අධිමානසික ශක්තියින් කුණ්ඩලිනී ශක්තියින් තව නොයෙකුත් අනාර්ය ධ්‍යාන තිබුණා. ඒ එකක්වත් නිවනට උපකාර වෙන දේවල් නෙමෙයි. නිවනට නම් උපකාර වෙන්නේ මේ තමන්ගේ හිතේ උපදින අනුසය කෙලෙස් ගති ආශය හැටියට බල ක්‍රියාත්මක වන්නට හේතු වන අනුසය ගති තුන හිතේ වර්තමාන මොහොත තුළ පමණක්මයි උදුරා ගන්න පුළුවන්. මේ කොයි වෙලාවකවත් උදුරන්න දන්නේ නැහැ. විනාඩි දෙකක් තුනක් පහ වුණා බෑ. තව ඉස්සරහට ඉදිරියට මෙන්නවා අපිට දැන් කරන්න බෑ. එන මොහොතට වර්තමාන මොහොතේ එනකොට ඒකයි කියන්නේ වර්තමාන මොහොතේ හිත පාත් ගන්නවා කියන්නේ පරිමුඛන් සති උපට්ඨ වෙත්තා රතෝ අසුරති රතෝ පස්සති කිවි ඔකයි වෙන්න මොකක් වත් එහෙම නෙමෙයි.
අසර අපේ හඳුරේතර ආශය හේතුවක් වෙලා අනුසය ඵලයක් වෙනවද? එහෙම
නම් අනුසය හේතුව ආශය ඵලයි. හැබැයි අනුසයට හේතුවක් නැහැ. අනුසයට හේතුව රාගය, ද්වේෂය, මෝහය.
දැන්
අපි අනුසය හැම දෙයකම හේතුඵල තියෙනවා. නැවත හේතුඵල ඵලය හේතුවක් වෙනවා. හේතුව ඵලයක් වෙනවා. මේක පරම්පරාවක් ඇතුළේ ගියා.
දැන් අනුසය හේතුවක් කරගත්තොත් අපිට ඵලයෙන් නවත්තන්න පුළුවන් ආසය
කියලා. නාමසය කියනොත් ඒක හේතුවක් කොට කරගෙන ඵලයෙන් නිදී නිදහස් වෙන්න පුළුවන්.
අපි ධර්ම අවබෝධය ලබනවා කියන්නේ
මේ ධර්ම අවබෝධය ලබන්නේ අනුසයෙන්ද අනුසයෙන් නානුසයෙන් කරන්න නානුසයෙන් කරන්නොත් මොකද වෙන්නේ? භව උද්‍රා ගැනීම කියන ඵලෙ අපිට බුද්ධ භාවයට පත් වෙනවා. ඵලෙ ඒක.
ආශය බුද ගැනීම තර
වෙනවා. ඔව්.
ඒක සත්‍යමත් කිරීමක් නෑ.
නෑ.
අර කරපු දේ ඉවර කරගන්න.
කරපු දේ ඉවර කරගන්න. අපිට අනුසය නැවත නූපදින හැටියට සමුදාත වශයෙන් සංකේත වශයෙන් උද්‍ර ගන්න පුළුවන් වර්තමාන මොහොතේ එන අනුසය පමණ. ඒක තේරුම් ගන්න නැතුව ඊයේ වෙනකන් එහෙම නැත්නම් මේ උදේ මොහොත මේ උදේ අගනම වෙනකන් ආපු ඒවා දැන් අයින් කරන්න වැඩක් නැහැ. ඒවා අයින් කරන්නත් බෑ. ඒවා ජීවක ආලේ තියෙන්නේ දවස් 7ක්. මේක කඟක් ගලාගෙන යනවා වගේ දවස් 7කින් ඒක අවසන්. මේකයි ධර්මතාව. සමුදේ ධර්මාව වය ධර්ම. හැම දෙයක්ම දවස් 7කින් බලයේ ශක්තිය ගිල්ලා. හැබැයි ඔය දවස් හතර තුල අපි අනුසය උපදවා ගන්න නැතුව තණ්හාංශේ, රාගංශේ, පටිඝංශේ, අවිජ්ජාංශේ උපදවා ගන්න නැතුව දවස් හතක් එකතු වෙලා ඉතිියොත් මොකද වෙන්නේ? අර කියන බැමි තුන කපලන කඩලන කය රාගකය, ද්වේෂකය, මෝහකය. ඔන්නෝ කයි නිම වෙන මොකක්වත් එහෙම නෙමෙයි. වඩනකොට කාය කාය අනුපස්සනාව වැඩෙනවා. හැබැයි අර සතර අනුස්සති පූර්ණ වෙනවා. මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති අනිවාර්ය හතර. එයාට තමයි පූර්ණකෘති කියන්නේ අනිවාර්ය. දැන් මේක අද පූර්ණකෘති කියන්නේ භාවනාවක් කරන්න ඉස්සෙල්ලා අපි මේ අතර මතක් කරලා දීපත් කරලා ගායනා කරලා වචෙන් ටික කියලා ඒක නෙමෙයි. මේ හැම වෙලාවකම පූර්ණකෘති. මොකද සත්‍ය ස්පෝධිපාක්ෂික ධර්ම වල සතර අතිපට්ඨානයේට පූර්ණකෘති මොකද්ද? ඔය කියන අනුස්සති හතර.
අවසන් අපි හඳුනන තර බුද්ධානුස්සතිය හා
මරණානුස්සතිය අධ්‍යාත්මික නෙමෙයි ඒවා අත්වශයෙන් සමුග්ගාත අර මෙත්තානුස්සතිය අසුභානුස්සති නීවරණ
බාහිර
වශයෙන් ඔතන දැන් අද කියලා තියෙන සමත විපස්සනා දැන් සමත දෙක තමයි මෙත්තානුස්සතිය අසුභානුස්සති දෙක අර සම්මුතියද වශයෙන් නෙමෙයි අර කියපු සම්මස්තර ඥානෙ දැන් සමුච්ඡේද ඥානිය එහෙම නැත්නම් මේ සමුද්ධාත ඥානිය සමුද්ධාත වශයෙන්ම රාගය ද්වේෂය මෝහය ග්‍රහණය කරන්නේ මරණානුසති බුද්ධානුසති දෙක නම් ඒ දෙක කරන්න බෑ සම්මස්ත ඥානෙන් මෙත්තානුසති අසුභානුසති දෙක කරේ නැහැ දැන් අපි හිතමු මේක උදාහරණයක් අරගෙන යම්කිසි කෙනෙකුට මොකක් හරි හේතුවක් නිසා තරහ උපදිනවා වර්තමාන මොහොතේ මේ තරහ උපදින ගමන්ම අපිට එක පාටම උරුද්දක් වුණවත් නැතුව යථාභූත ඥාන දර්ශනයක් නැතුව මේ තරහ නරක බව තේරුම් අරගෙන මේ තරහෙන් එක පාට අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනින් කරලා නිබ්බිදා විරා ගන්න ලෝල පණින් සද්ද කරලා මරණානුසය භූතානුසය දවන්න බෑ අපි එතෙන්දී මෙත්තානුසතිය ගන්නවා මෙත්තානුසතියෙන් වෙන්නේ අර තරහා වූ සිත කැළඹුණු කම්පා වූ නිස්සෝපේට පත් වූ වේගයක් උපදුණු සිත සම්මාසඥානේ තුනී කරගන්න තැන්පත් කරගන්න සමතේට පත් කරගන්න උපකාර වෙන්නේ මොකද්ද මෙත්තානුසතිය. ඒ තැන්පත් වුණාට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ මට තරහා ආවේ මගේ හිතේ තරහා ඇවිසුනේ මේ තරහ කියන ගතිය මගේ හිතේ නිච්ච වෙනවා සුඛ වෙනවා අත් වෙනවා එහෙම නිච්ච දුක අත් උනේ නැන්නම් මේ තරහ නැවත අවුසේ නැහැ ඒ නිසා මම කල යුත්තේ මොකද්ද මේ නිච්ච වූ සුඛ වූ අත් වූ මේ සංඥාව අයින් කරන්න අනිත්‍ය අනුපස්ති විහෙරති නිච්ච සංඥා පජාති දුක්ඛ අනුපස්ති විහෙරති සුඛ සංඥා පජාති අනත් අනුපස්සී විහෙරති අත් සංඥා පජා එතකොට මේ අනුපස්සනා තුන නැතු දැන් මේ විගතෝ තියෙන අනුපස්සන අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍ය සංඥා ප්‍රාණ මේ මේ ආනපාන මේ වරෝ විග්‍රහ මේ මරණානුසය අය වෙන මොකක්වත් නෙමෙයි ඒ අනිත්‍ය දුක්ඛ අනත් නැතුව තේරුම් නොගෙන නිත්‍ය සුඛාර්ථ ඉවත් නොකර මේ නිත්‍ය වූ ප්‍රිය වූ මනාප වූ මිහිරි වූ රාගය ද්වේෂය මෝහය කියන ගති තුන හිතෙන් ඉවත් කරන්න පුළුවන්කමක් නැහැ. මේ තමයි මරණානුස්සතිය. වෙන මොකක්වත් එහෙම නෙමෙයි. ඔය මරණය නියතයි ජීවිතය නියතයි කියන පස්සේ ආදාගත්ත මරණානුස්සතිය. ඒ වගේම මේ භවයේ උදුරා ගමන්නට රාග භව, ද්වේෂ භව, මෝහ භව උදාරමන්න මේ බැනුණු අභිනන්දනයේ බැනුණු බැඳෙන මතුමතුලට යලි යලි උණක් බව වෙන මේ බව සම්පූර්ණයෙන්ම උදුරා ගන්නට නම් අපි නිබ්බිදා අනුපස්සන නිබ්බිදා අනුපස්සී විහෙරති අභිනන්දි පජාති විරාගානුපස්සී විහෙරති රාගං පජාති නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජාති පටිනිසග්ගානුපස්සී විහෙරති සම්භූපදි පජා හැම එකකින්ම අනුත්සති වඩනකොට තව එකක් අස්වෙලා යන්නු අස්වෙලා යන්නේ මොකද්ද අර රාගයේ ද්වේෂයේ මෝහයේ තමන්ගේ හිතේ මුල් බෑගෙන තියෙන දේ මේ රාගය සුතඥ පුද්ගලයෙකුට නිත්‍ය වෙලා සුඛ වෙලා අත් වෙනා ඒකේ අභිනන්දනයක් තියෙනවා ඒකේ යම් සන්තෝෂයක් තියෙනවා සමුදේ දිවි වෙනවා ඒකේ රාගයක් තියෙනවා ඒකේ පිනවීමක් තියෙනවා ඒ වගේ මේක උපාදානය කරගන්නට හේතුව ඒ කටි ටික අයින් කරන්න පුළුවන් අස් කරන්න පුළුවන් මෙන්න මේ අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍ය සංඥාව අයින් කිරීමේ දුක්ඛ අනුපස්සනා කරලා සුඛ සංඥාව අයින් කිරීමේ අනත්තානුපස්සනාව කරලා අත්ථ සංඥාව ප්‍රහාණය කිරීමේ එවාම නිබ්බිදානුපස්සනාව කරලා අභිනන්දනයෙන් ඉතින් අයින් වීමෙන් අභිනන්දනය කියන්නේ අර ජායන් තන්නා ඕනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනි ඔයද අභිනන්දනය හටගන්නේ තත්‍ර තත්‍රාභිනන්දනි කාම තන්නා භව තන්නා විභව තන්නා එනිසා මේ අභිනන්දනය අයින් කරන්න ඕන නිබ්බිදා කියන தත්ත්වේ ඊට පස්සේ රාගය අයින් කරන්න ඕන විරාගාන වස්නාමේ සමුදය අයින් කරන්න ඕන සම්බන්ධයක් උපත ලැබීම අර පටිච්ච සම්උපාද විග්‍රහය උතන තියෙනවා පටිච්ච සම්උපාද විග්‍රහයේ සමුදය අයින් කරන්න ඕන නිරෝධාන උපස්සී විහෙරති සමුදයන් පදහ සම්බන්ධයක් උපත වීම උපත ලැබීම යථා භූත ඥාන රත්නෙන් දැකලා එතකොට වෙන්නේ මොකද්ද? පටිච්චසමුප්පාදානුපස්සනාව වඩලා අර පංචස්කන්ධයේ උපතරු සියලුම දේ සම්බූපදි පජහත්. මේ හිතෙන් අයින් කිරීම විතරයි. දැන් හොඳට හිතන්න ඕන මෙතෙන්දි මේ අපි ඔය අයින් කරන්නේ කොහෙන්ද? තමන්ගේ හිතෙන්. මේ රාගයේ කොහෙද උපතරන්නේ? හිතේ. ඔය රාගය නිසා සංසාරයට බැඳෙන්නේ සම්මුතිය උපදින්නේ කොහෙද? හිතෙන්. ඒ නිසා දැන් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ධර්මයේ ඔය තමන්ට බුද්ධේතකට පුණ්‍යකා ශක්තියෙන් ගිහියෙක් ඇටියට ලැබිලා තියෙන ගේ දොර ඉද කඩම් යාන වාහන මිල මුදල් ආදී කොට ඇත්තා වූ මේ දේවල් අත්හරින්න කියලා නෙමෙයි මේ තියෙන්නේ. මොකක්ද අත්හරින්න කියලා තියෙන්නේ? තමන්ගේ හිතේ ඒ මොහොතේ අර උපත ලබන සමුදය වෙන රාග ගතිය ප්‍රිය දේට ඇලීම ද්වේෂ ගතිය අප්‍රිය දේට ගැටීම ප්‍රියා අප්‍රියකට මුලා වීම ඒ අනුව ඒ පංචස්කන්ධය පරිහරණය කළාට වරදක් නැහැ. පංචස්කන්ධය උපාදානය කරගන්නේ මොකක් නිසාද? මෙන්න මේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය නිත්‍ය වෙලා, සුඛ වෙලා, අත්ත් වෙලා අභිනන්දනයෙන් උපාදානය කරගන්න කරගෙන කියන නිසා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ බුද්ධ ධර්මයේ කියන්නේ නැහැ සියල්ල අතරම පැන්ඩෝල් පෙට්ටක් ගන්නතු ආකාරින් කියලා. දැන් අද ඔය සමහරු කියන්නේ යනවා ඒවා වැරදි දෙයක්. බුදුහාමුදුරුවෝ රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං කියලා නිසා පැනඩෝල් පෙට්ට අත්හැරීම නිවන කියලා කිව්වේ නැහැ. අද එහෙම කියන මිනිස්සු ඉන්නවා. ඒක තමයි රැවටි. එතන රැවටිමක් තියෙනවා. ඒක මහා විශාලම රැවටි. මිනිස්සුම වැරදි මාර්ගයකට ගෙන යනවා. රැවටිම කියන්නේ වංචාවක්, වංචනික ධර්මයක්. එද මේ රවටින් වලට කවුරුත් ආව වෙන්නේ නැහැ. තමන්ගේ හිත පිරිසිදු කරගන්න පුළුවන් නම් හදා ගන්න පුළුවන් නම් දැන් මේ භාවනා කරන්නේම හිත දියුණු කරගන්න හැම දෙයක්ම සංවර්ධනය කරනවා දියුණු වර්ධනය කරනවා. නමුත් භාවනා කරන්නේ මොකද? හිත පිරිසිදු කරගන්න. හිත පිරිසිදු කරගන්න නම් කුණු අයින් කරන්න ඕනේ. මොනවාද කුණු? කෙලෙස්. මොනවාද කෙලෙස්? රාග ගතිය, රාග බව, ද්වේෂ ගතිය, ද්වේෂ බව, මෝහ ගතිය, මෝහ බව වෙන මොකක්වත් කෙලෙස් නැහැ. ඒ තුන අයින් වුණාම බුද්ධය නිබ්බානන බැමි තුන කපල ගන්නවා. සසරට බැඳුණු බැමි තුනයි කියන්නේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. ওই බැමි තුන කපල දැම්මම නිබ්බාන. වෙන මොකක්වත් නෙමෙයි. නිවන කියන්නේ මේ නිවන කියන්නේ සිංහලෙන් හදාගත්ත වචනයක්. ඒ වචනේ පොඩි වැරදක් තියෙනවා. මාර්ගී වචනේ නිබ්බාන. නිබ්බිදා. නිබ්බිදති ඔකම නිබ්බාන. මේ බාණය නිදහස් වෙනවා. මේ බාන් තුනේ නිදහස් වෙනවා. වෙන මොකක්වත් නෑ.
අවසර අපි හැමෝටම දැන් අද මේ බුද්ධාගමේ ඉන්න හොඟ දෙනකේ තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ යමෙන් දේවල් විශ්වාස කරනවා. ඒ කියන්නේ කේන්දර දෙවියෝ එතකොට පුද පූජා හැම කරලා ඒගොල්ලන්ට යම් අවස්ථාවක උපදෙස් දෙනවා මේ අබේ දානයක් දෙන්න කියලා. ඒ අවස්ථාවේදී සත්තු හරිම නිදහස් කරන්න කියන මේ සතෙක් මිලේට ගන්න ගියාම රුපියල් 10000 කට 25000කට විකුණනවා. 25000කට ගන්න සතා අරගෙන නිදහස් කරුවාම ඒ බුද්ධලයාට ලැබෙනවා තව සත්තු දෙන්නෙක් හෝ තුන්දෙනෙක් අරගෙන අර ව්‍යාපාරය කරගෙන යනවා. ඒ බුද්ධලයා ව්‍යාපාරය නවත්තන්නේ. එතකොට මේ විදිහට සත්තු නිදහස් කරනකොට අර මුදල් හෙදවීමෙන් අනියම් විදිහකට ඔහුට ලැබෙන වාසිය නිසා යම් කිසි ඒ සත්තු ගන්න ඇයට සිද්ධ වෙන මද ඒ විනක් එහෙම නැත්නම් එහෙම දෙයක් සිද්ධ වෙනවද නැත්නම්
දැන් කොතන හොඳට තේරුම් ගන්න ඕන අභය දාන කියන්නේ මොකද්ද අභය කියන්නේ මොකද්ද වචන දෙක බය මේ මරණ බය කාගේ හෝ මරණ බයක් Taman නැති කරනවා නම් සතෙක්ගේ හෝ කාගේ හෝ මරණ බයක් නැති කරනවා නම් අභය දාන බය අත්හැරියි අභය දාන දැන් අපි අද සම්මතයෙන් ක්‍රමයක් හොයාගෙන තියෙනවා ව්‍යාපාරයක් මේක සතෙකුට අභය දානේ හැබැයි මේ බය ඔය කතාවේ යම් ආකාරයකට දැන් හරියටුත් ඇත්ත වශයෙන්ම මරණයටපත් කරන සතෙකුට අපිට තේරුනේ නැතුවට ඒ බුද්ධ රාකාට අපිට වඩා නිවෙන් තේරෙනවා මරණයටපත් කරනවා ඉතින් ඒක නිසා ඒ සතාගේ මරණ බය නැති කරන්න නම් අපිට ඔය කියන විදිහේ අභිදානයක් ඒ සතාට දීලා ඒ සතාව නිදහස් කරන්න ඕන නම් කායිකරයක් දීලා ඒ සතාට අභිදානයක් නෑ ඒ සතාව තවත් තැනක කොහරි දීලා ගහකට පොඩු කරලා වැඳලා මේ වගේ නිදාගන්න නෑ අභියක් නෑ සතා ඉතින් ඒක නිසා මේක දැන් ඒ සතා හරියට වෙලා ඉදුණේ මේක හේතු බල ධර්මයට බහා කරපා ගන්න විනයට රතු ගන්න. ඇයි හරකෙක් වෙලා ඉතුරුනේ? ණය දෙවන්නේ. වැය කරන්න. මොනවද ණය දෙවන්නේ? දැන් හරකෙක් වෙලා ඉතුරුලා කරන්නේම වැය කරනවා, ගෙවනවා, ණය දෙවනවා. මොනවද කරන්නේ? කිරි දීලා, ගොම දීලා, වැඩ කරලා දීලා, ඔය කරත්තු බන්නේ නැහැ, ඔයම් පා ගන්න ඒ කාරණ. ඒ වගේ නොඑක ආකාරයේ ඊට පස්සේ මාස්ලින්ගුත් ණය දෙනවා. ඒ මාස්ලින්ගුත් ණය දෙනවා. දිනේ ණය දෙන්නට උපන් රටේදී දැන් මේ ණය ගෙවමින් ගෙවමින් යන අවස්ථාවේ ඒ හරක ණය ගෙවුවොත් තමයි ඒකට බලදායි මේ හරකත්වයෙන් මිදී නිදහසට එන්න පුළුවන්. ඉතින් කවදාහරි ඒ සතාට යම් ණයක් තියෙනවා මාසලින් මරණේ ණය දෙනවා. ඒක නිසා එතෙන්දී ඒක මරණය ප්‍රමාද කළාට කොහොම හරි කවදා හරි ණය ගෙවන්නේ ඒ සතාට සිද්ධ වෙනවා මයි. ඉතින් ඒක හේතුඵල ධර්ම. ඒක බුදු දහමට අදාළව හේතුවක් තියෙනවා. ඒක අනුවයි මේ ඵලය ලැබුණේ. ඉතින් ඒක නිසා ඒක තවත් පුද්ගලයේ තාම හේතුවක් කරගෙන ඒ සතාව තාවකාලිකව නිදහස් කරලා අර මරණය ප්‍රමාද කළාට අර ණය ගෙවීම ප්‍රමාද කළාට කවදා හරි ගෙවන්නේ මේක හේතුඵල ධර්මයේ බහා කරලා බලලා විනයන ගතලා බැලුවොත් ඕකේ කුඩු තේරෙනවා තමන් කරන හේතුව හරිද වැරදිද කියලා. ඒ අනුව හැබැයි මේක ව්‍යාපාරයකට හේතු වෙනවා නම් තමන් කරපු වැඩේ නිසා තමන් අර රුපියල් 10000ක් වටින හරක වාරගෙන 25000ක් දීලා එන්නේ පොසත් කළේ එන්නේ ඊගාවට හරක් දෙන්නේ ගත්තොත් එතන හේතුඵල ධර්මයේ මොකද්ද කියලා කල්පනා කරන්න ඕනේ. ඒ නිසා අපි කරන හේතුව මේ හේතුඵල ධර්මයේ වටිනාකම් ධර්මයේ ගල්පා බලලා ඒකේ අනුව මේ ණය ගෙවෙනවද තව ණය වෙනවද කියලා විනයට සංකාර ගන්න ඕනේ. එතකොට ණය විනය හේතු දෙක බලන්න ඕනේ. වෙන ක්‍රමයක් නැහැ. එකයි බුදුහාමුදුරුව මේ ධර්මතාව දෙකක් විග්‍රහ කරේ හේතුඵල ධර්මයේ ධර්මයේ සූත්‍රයේ බහගල්තා බැලීම එකක් විනයට හසලා බැලීම ඊට වඩා බලවත් අවසන් දෙක දෙකම අවශ්‍යයි නිවනට. දෙකම වැරද්ද තේරුම් ගත්තොත් ඒකෙන් මිදී නිදහසන්න පුළුවන්. දෙකම වැරද්ද තේරුම් ගන්න වෙනනම් විනයට හසලා බලන්න වෙනනම් ඊටවත් නැයින් මිදී නිදහසන්න බෑ. තව සංසාර ගමන යන්න මොකද්ද ප්‍රශ්න දෙකක් ඇහුවා. මේක නම් මේ ලොකුම ප්‍රශ්න දෙකක්. නමුත් මම එක ප්‍රශ්නයක් විතරක් දැන් මතු කරලා කියන්නම්. මේ කඨින තීවර පූජාවක් මහානිසංග මහප්පල දෙන පූජාවක්ද කියන එකයි පළවෙනි ප්‍රශ්නේ. දැන් අපි එදා බුදුහාමුදුරුවන්ගේ කාලේ එහෙම ඊට ඉස්සෙල්ලා අත්දැක හැකි. මේකේ තියෙන බොහොම ඉතිහාසය. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර මේ රටේ තීර්ථකයෝ, මහානුභාවු, නිගණ්ඨයෝ, පරිබ්‍රාජකයෝ මේ ආදී කොටයක් ආවෝ අර බ්‍රහ්මජාල සූත්‍රයේ හිටිය නොයෙකුත් ආගමිකයෝ මේ රටේ හිටියා. ගම්මුද්දීප මේ අය හිටිය ප්‍රදේශවල ඔය වැහි කාලවල වියත් ප්‍රදේශවල ඔය අම්පාර, මුනරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලයේ මඩගලපුව වගේ මේ ගම්මුද්දීපේ තියෙන නැගෙනහිර ප්‍රදේශවල වියත් කාලේ අවසන් වෙලා වැහි කාලේ ඉන්නකොට ඒ වැහි කාලය තුළ ඔය කියන තීර්ථකයෝ, නිගණ්ඨයෝ, පරිබ්‍රාජකයෝ මේ අය මේ යම් යම් ගල් ගුහාවලට වෙලා එහෙම නැත්නම් ආරක්ෂක ස්ථානවලට වෙලා එළියට නොයන ක්‍රමයක් තිබුණා. නමුත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මේ බුද්ධ ශ්‍රාවකයෝ මේක එච්චර ගාන ගත්තේ නැහැ, කල්පනා කරේ නැහැ. අර වැහි කාලේ ඒ කාලේ ඒ වගේම එහෙම ඒ යන්න බැරි කාලේ අලුත් අනකොල එන කාලේ පිට පාතිකයා ඇවිද්දා හැමතැනම ධර්මයේ දේශනා කරන්න ගියා. ඒ අනුව එහෙම කාලයක් තිබුණේ නැහැ. මුල් අවුරුදු 6ක් යනකම් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ඔය කියන වස්ත්‍ර සීමා තිබුණේ නැහැ. නමුත් එහෙම නිවිට ඔය තීර්ථකව මහානුභාවුන් නිගණ්ඨයෝ නොයෙකුත් අය නොයෙකුත් කතා කියන්න පටන් ගත්ත බුද්ධ ශ්‍රාවකයෝ මෙහෙම මෙහෙම කරනවා. මේ අලුත් අනකොල පාගනවා. අලුත්ෙන් මේ නම් සත්තු ගැඩවිල්ල වාගී වශයෙන් වූ ගොවිතැන්ට ගැලපෙන සත්තු පාගල විනාශය කරනවා. ඒ නිසා පවකම් කරනවා. අරවා මෙහෙම නොයෙකුත් කතා කියන්න පටන් ගන්නවා. මේක නිසා මෙහෙම සංගතයෙන් සම්ප්‍රදායෙන් මේක නොයෙකුත් කතා කියන්න උනාට පස්සේ බුදුහාමුදුරුවෝ 6 වෙනි අවුරුද්දේ මෙහෙම මේක ගැන සලකා බලලා දැන් බුද්ධ ශ්‍රාවකයෝ දානුවක් වැඩි. ඒ නිසා බුද්ධ ශ්‍රාවකයන්ට මේ අවස්ථාව ධර්මානුකූලව ගත කරන්නට අවස්ථාවක් ලබා ගන්නවා. ඒ අනුව බුද්ධ ශ්‍රාවකයන්ට බුදුහාමුදුරුව අනුදැන වදාලා මගඵල ලාභීන් සහ මගඵල ලබන්නට උත්සාහ කරන වික්ඛු සංඝ දෙපිරිසටම අනුදැන වදාලා අයන් වස්සාන කාලෝකය. වස්සාන කාලෝ කියන්නේ කාලෝ කියන්නේ කෙලෙස් තවමින් ගවමින් කෙලෙස් තවා ගවා මගඵල ලබන්නට වස්සති විහෙරති කියන තත්ත්වය. වාසය කරනවා කියන එකයි වස්සති. මොකටද අයන් වස්සාන කාලෝකයේ අයන් කියන්නේ තමන් මම වාසය කරනවා කෙලෙස් තවමින් දවමින් මගඵල ලබන්නට උත්සාහ කරමි කියන එකයි අයන් වස්සාන කාලය. එතකොට මේක වස්සාන කියන එක වැහි කියන එක නෙමේ වස්සති කියන. අයන් වස්සාන කාලෝ කියන්නේ වස්සති විහෙරති. මේ වාසය කරනවා කෙලෙස් දවමින් තවමින් මගඵල ලබන්න. ඒ අනුව බුද්ධ ශ්‍රාවකයන්ට ඒ කාලය ඒ මාස කීපේ වැහි කාලේ මේ කෙලෙස් තවා තවා මගඵල ලබන්නට උපකාර වන ආකාරයට අර ගුරු ස්වාමීන් වහන්සේලා මගඵල ලාභී සහ මගඵල ලබන්න නොලැබූ අය දෙගොල්ලම එකට වස් වාසය කරා. ඒ අනුව මේ වස් කාලය අවසානයේ බොහෝ පිරිසක් බුද්ධ ශ්‍රාවකයෝ සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරියත් මගඵල වලට පත් වුණා. බුදුහාමුදුරුවන්ගේ ජීවමාන කාලය තුල මේ කාලේ බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා සිටිය කාලේ මේ සිවුරු ලැබුණේ නැහැ. බොහොම හිඟයි. රජකෙතර රැජිනම් අර මේ දේවීන් වහන්සේලා තමන්ගේ ඇඳුම් තමන් හදාගෙන ඇඳේ. ඒ අනුව මිනිහෙකුට එක ඇඳුමක් දෙකක් තමයි තිබුණේ. හාමුදුරුවන්ට බොහොම අඩුවෙන් සිවුරු ලැබුණේ. හාමුදුරුවෝ කළේ, බුද්ධ ශ්‍රාවකයෝ කළේ අර මලමිනි හෙටුව පාන්සු කූල ඇඳුම් රෙදි අරගෙන පඩු කෝල හදලා සිවුරු හදාගත්තා. කපු රෙදි, නයිලොන් තිබුණ නැහැ, ටෙටන් කොටන් තිබුණ නැහැ, ඒ කාලේ. ඒක නිසා මේ කපුරෙද්ද අර වැහි කාලේ එකතන ඉන්නකොට මේ ගල් ගෙවල් වල මේ කුඩාරම් වල මගේ තැන් වල මේක දිරුවා. මාස තුනක් යනකොට මම කල් ලැබූ හාමුදුරන්ට ස්වාමීන් වහන්සේට සංඝයා වහන්සේට අමින ජීවරා තිබුණේ නැහැ. මොකද සිවුරු එකක් නැත්නම් උපරිම තිබුණේ දෙකයි. ඒක දිරලා ගියා. ඒ නිසා සුජාඥාන පුද්ගලයෙක් හැටියට අර වස් කාලයේ කර්මස්ථාන අරගෙන කෙලෙස් තවමින් ගාමින් භාවනා කරලා භාවිතා කරලා වස්සාවසාන වෙන විට මඟඵල ලැබියු ආර්යයන් වහන්සේ කෙනෙක් හැටියට නැගිටින ඒ ආර්ය උත්තමයාට පළමුවෙන්ම පූජා කරන සිවුර ඉතාම බලවත් ඉතාම වටින පින්කමක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. කඨින ජීවර පින්කමක් හැටියට. ඒකයි කඨිනමේ. එතකොට මෙතන ජීවරය පූජා කරනකොට කඨින පූජාව පූජා කරනකොට ගාථාවක් තියෙනවා. මම ඒ ගාථාව හරියටම මට මතක නැති නිසා කියන්නේ නැහැ. නමුත් අර්ථය මේ වස් කාලය තුල උත්සාහ කරලා කෙලෙස් තරව ගවලා මඟඵල ලැබූ මේ ආර්යයන් වහන්සේට මේ කරන පළවෙනි සිවුරු පූජාව කඨින පූජාවක් කියලා මේ ගාථාවේ අර්ථය. එතකොට මඟඵල නොලැබූ කෙනෙකුට කඨින චීවරයක් පූජා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද සුජාඥාන පුද්ගලයේ හැටියට කර්මස්ථාන අරගෙන ඉඳගෙන ඒ වසාන කාලය තුල කෙලෙස් දවා තවා අඩු වශයෙන් සෝතාපට්ටි ඵලයටවත් පත් වූ කෙනෙකුට පමණයි මේ කඨින පූජාව පූජා කළ යුත්තේ. අර පළවෙනි ආර්යයන් වහන්සේට දෙන දැන් පුජාඥාන පුද්ගලයට ඉච්ඡා සිවුරු පූජා කරන්න. දැන් මේ ආර්යයන් වහන්සේ කෙනෙක් බවට පත් වූ මේ උත්තමයාට දෙන පළවෙනිම පූජාව කඨින පූජාව. ඒකයි කඨින පූජාව කිව්වේ. නමුත් අද බොහෝ තැන්වල කල්පනා කරලා බලන්න ඕන මේ කාලය තුල මේ වසන කාලය තුල කෙලෙස් දවමින් දවමින් වාසය කරලා මඟඵල ලැබූ කෙනෙක් ඉන්නා නම් මඟඵල ලබන්නට උත්සාහ කරනවා නම් ඒක හරි අදක් කඨින පූජාවක් කරන්න පුළුවන්. නමුත් එහෙම නොකරනවා නම් ඒක රැවටීමක්, ඒක ණයක්, ඒක අපව ගන්නනවා සංසාරයේ ලොකුම කරගත්ත පාපයක් බවට පත් වෙනවා. ඒ වගේම අද මේ කඨින ජීවරය ව්‍යාපාරයක් කරගෙන සංඝර්ෂණයක් කරගෙන නොයෙකුත් අලි ඇතුම් කාවාටි තව මොනවද නොකී එකීමකී නොකී තූර්ය පාන්දරගෙන පෙරහැර වඩල යන එක කඨින පූජාවක් නෙමේ. ඒක කාටත් නොපෙනෙන්න ඒ සිවුර සකස් කර පුද්ගලයා පාන්දර ඒ පූජාව කරන්න. ඒකත් අද විනාශ කරගෙන ඒ නිසා මේවා අද අර කාලීන ක්‍රමයට අද සමාජයේ ගැළපෙන විදිහට ව්‍යාපාරයක් බවට පත් කරගෙන පත්තුකක් දාගෙන සල්ලි එකව වලට ප්‍රමාණයක් ක්‍රියාවක් බවට පත් කරගෙන තියෙනවා. මේවා කවුරු සලකා බැලිය යුතු දේවල් මිනිස්සු රවට්ටලා ණය වෙන දේවල් බව හොඳටම පැහැදිලිව තේරුම් ගත යුතුයි. නමුත් කඨින චීවර පූජාව හරි. හැබැයි මේකේ පින්කමක් තියෙනවා, බලවත්ම පින්කමක්. කුසලයක් නැහැ බින්දුවක්ක. කුසලේ නම් කෙලෙස් අයින් කරන්න කුසල අස්ස. කෙලෙස් අයින් කරේ නැත්නම් කුසල අස්ස වෙන්නේ අර හාමුදුරුවෝ කඨින පිළිකර ලබන මඟඵල ලැබූ හාමුදුරුවන කුසල අස්ස උපුනා බුදාගන්තයට පස්තුලා. නම් අනිත් පුද්ගලයෝ පින්කමක් කරගත්තා ඒකට ඒ කුසලයට උපකාර වෙනවා. ඉතින් ඒක නිසා අද කරන කඨින පීඩාවේ නම් සම්මතයෙන් සම්ප්‍රදායෙන් ඔය කියන කුසලයක් නම් බිඳුවක්වත් නැහැ. පින්කමක් තියෙන්න පුළුවන්, ඔජිත ප්‍රසාදයක් ඇති වෙන්න පුළුවන්, පින්කමක් වෙන්න පුළුවන්. නමුත් ඒකත් පුණ්‍යාදි සංකාරයක් මිසක කිසිසේත්ම කුසලයක් බවට පත් කරගන්න ක්‍රමයක් එතන නැති බව පැහැදිලිව තේරුම් ගත යුතුයි. ලියලා කියන ප්‍රශ්නේ නම් කවුරු හරි අම්බියත් නම් ගන්න හොඳයි. දැන් 10 මාරයි 11 මාරට ඒ ඩබල් දානේ ඇති කරපු විමතුන් ඒ මැටේගොඩ පැත්තෙන් කොමගම කොට්ටාව පැත්තෙන් පැමිණි පින්වත් පිරිසක් ඒ ගොඩනැගිලි මහත්මයාගේ වියපරලෝ මිල වසු දෙකට පස්සේ දානමය පින්කමක් කරන මේ පින්වත්තුන්ට දානය දෙන්නට මේ සිවණක් පිරිසෙන් කියන දානමය පින්කමක් කරන ඒ පින්වත්තුන් ඒ බුදු පූජාව දැහැටි කළා 11 මාරට පූජා කරන්නට දැහැටි වෙන්න 11 මාර වෙනකම් මේ විචිත ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉන්නවනේ තව ප්‍රශ්නයක් තියෙනවා. අදමයි ආව. මොකද්ද? අනුචය හතක් තියෙනවා. ඒකෙන් තුනක් තමයි අපි අයින් කරන්නේ තුන හත නැතිව. දැන් අනුචය තියෙනවා රාගානුචය, භවානුචය, පටිඝානුචය, මානානුචය, අවිජ්ජා අනුචය, විචිකිච්ඡා අනුචය කියලා හතක් තියෙනවා. හතෙන් තුනයි අපිට අනුසය අයින් කරන්න නෑන අනුසයති වෙන්නවා. ඒ තුන මොනවාද? පන්නා අනුසය කියන රාගානුසය, පටිඝා අනුසය කියන මේ තරහා වෛරය ද්වේෂයෙන් කරගෙන, අවිද්‍යා අනුසය කියන තුන විතරයි නැති කරන්න තමගේ හිතට ඔය කියන රාග බව උදුරා දැම්මේ නැත්නම් පච්චවෙක්කන වසිතා කියලා එකක් එනවා. ආව වසිතා හතර පහක් පංච වසිතාවක් මතුවේ. ඒ පංච වසිතා පිළිබඳව ධර්ම දේශනා කීපයක්ම කරලා තියෙනවා. දැන් ආවර්ජන වසිතා, සම්පජ්ජන වසිතා, අභිඥාන වසිතා, උත්තාන වසිතා, පච්චවෙක්කන වසිතා කියලා වසිතා පහක් වසිතා කියන්නේ තමන්ගේ හිතෙන් වෙන වූ බව තමන්ට තේරුම් ගන්න දැනගන්න පුළුවන් වෙනවා. තමන්ගේ හිතේ දැන් තරහක් එන්න කවුරු හරි අනිත් නිගේ තරහක් වෙන වැඩ, කොමිට් කරන වැඩ, රවුම වැඩ, ගොරෝම වැඩ කරනකොට තමන් මෛත්‍රී කරන්නේ. ඒක තමයි ආවර්ජන වසිතා. ඒක තමයි උත්තාන වසිතා. ඒක තමයි පච්චවෙක්කන වසිතා. ඒ නිසා එන්නේකින් තමයි දැන් දැනගන්නේ ඔය කවුරු මොනවා කිව්වත් Tamanṭa upekara sitin dæn igasala vimasala sarisenna puluwan tattwayen taman eka hadagannu. Asubhanu satya piyadeeta ælenne ena æhata kanna anaseeta divada kaya tamanṭa piyadeya ælimane suba sundara bawa suba kiyanne mokadda sundara bawa. Api me ælenne mokotada? Api santosha wenne mokinda? අපි පිනවා පිනවා ඉන්නේ මොකද මෙන්නේ සුන්දර බව. ඔය සුන්දර. ඔක තියෙන මොකද්ද? ගින්දර. මත් සුන්දර. දර සුන්දරව මොනවද වෙන්නේ? ගින්. දර ගිනිගන්න. ඒ කොහෙද ගිනිගන්නේ? මේ ඇතුලේ. එතකොට ඔය ගින්දර ගැනීම ඔය සුන්දර බව නිසා ඇති වෙන බව දැනගෙන ඔය සුන්දර දේ අපි අත්හරිනවා. සුබ අත්තරින්න අසුභ අනුස්සතිය පදන්න. ඒක අපේ ඇහැට ප්‍රිය රූපයක් ඇලෙන්න එනවනම් ඒක මත් වෙනවනම් ඒ ප්‍රිය රූපය අපි අල්ලගෙන උපාදානය කරගන්නට වෙනවන ලස්සන ඇඳුමක් මලක් සපේ මුදලේ කෙනෙක් මේ ඔක්කොම ධර්මතාවය සමානද තව නොයෙකුත් රූපී අරූපී කාම තුනම ඉඳලා ඔය කියන ඇලි ඒක ඒක අසුභය දැක්කිය. අසුභය කියන්නේ අත්තරීම නාතයි, නොයල්ම නාතයි, විදීම නාතයි, නිදාස්වීම නාතයි, අත්තරීම එක්වා, නොයල්ම එක්වා, විදීම එක්වා. මේක තමයි අසුභානුස්සතිය. පිළිගොල් කිරීමක් එහෙම නෙමෙයි. අත්තරීමේ විදී නිදාස්වීම අසුභානුස්සතිය. ඒක සමර්ථයක්. හැබැයි මේක නිච්ච වෙලා. අපි අයර ඇහින් දැක්ක පීලේට ඇලෙන එක නිච්ච වෙලා සුඛ වෙලා ඒක අනිත්‍ය දුක්ඛ යනටයි මෙනෙහි කරලා ඒක නිබ්බිදා විරා ගන්න කොට අපට නිසක කරන්නේ ඒකම දිගට කරන්නේ. එතකොට කලහම අපිට තේරෙනවා අර පච්චය කරන අසිතාවෙන් අපි දැන් ඔය ප්‍රියදී දැක්කට ඇලෙන්නේ ඒක තියෙන නිස්සාරත්වය අසාර බව අනාත බව අනිත්‍ය බව දුක්ඛ බව අනන්ත බව තමයි තේරෙන්නේ. බුද්ධානුස්සතිය ඒකට දැන් බැහැන්නේ නිබ්බිදා එකෙන් රාගයෙන් දුරන්නේ විරාග ඒකෙදී රෝධ ගන්න නිරෝධ ඒකට උපාදානය කරගන්න පටිනිසාර දැන් මෙතෙක්කල් පටිසංසාර වේ පටිච්චේස දැන් පටිනිසාර දැන් ඊටපස්සේ බොස්සද්ද පරිණාමි කියන තත්ත්වයට පත් වෙනවා. එතකොට බොස්සද්ද පරිණාම නිවන දැන් මෙතෙක්කල් අපි මේකේ හරියක් වටිනාකමක් තියෙනවා කියලා දැකලා අල්ලගත්ත උපාදාන කරගත්ත එකතු කරගත්ත බුද දහරක්ක කන්දි දාලා කන්දි දාලා වටකරලා පොතු කරගත්තා. දැන් ඊමණයි. දැන් හිතේ දැන් මේ හිතේ නිදා. හිතේ විමුක්තියපත්. හිතේ දැන් හරි ඇලීමක් ගැටීමක් නැහැ. මේ ඇලීම තමයි තණ්හා අනුසය. එකෙන් ඉදී නිදා වුණා අනිත් දෙක ඇතුළේ. මරණානුස්සති කියන්නේ අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව මෙනෙහි කරලා නිත්‍ය බව සුඛ බව අත්තම හිතෙන් ඉවත් කිරීම. හිතේ නිත්‍ය බව නිසා අපි මැරෙන්නේ. අපි මැරෙන්නේ දුකක් වෙන්නේ මොකද? අර අනිත්‍ය ආවච සංඛාරා ගාථාව කියන්නේ මොකක්ද? මේ අපි නිත්‍ය කරගෙන මේවත් සංකතයක් සංඛාරයක්. ඒක මෙනෙහි කිරීම තමයි අනිත්‍ය ආවච සංඛාරා ඒක තමයි මරණානුස්සතිය. අනිත්‍යානුපස්සී විහෙරති නිච්ච සංඥා පජාති දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජාති අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජාති තමා මරණානුස්සති. මේකම තව තැනක කියනවා යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තද නත්ත. මේක අනත්ත ලක්ෂණ සූත්‍රයේ අර අඤ්ඤා කොණ්ඩඤ්ඤා හාමුදුරුවන්ට දේශනා කළේ මරණානුස්සතිය ඔය අනත්ත ලක්ෂණ සූත්‍රය. අරහත් ත්‍ත්වයටපත් වෙන්න උවමනා කරන්නේ මොකද්ද? අනත්ත ලක්ෂණ. අනිච්ච දුක්ඛ අනත්ත තේරුම්ගෙන නිච්ච සුඛාර්ථ ඉවත් කළා මරණානුස්සතිය. අර පුතග්ජන පුද්ගලයා එක්කල්ලා මැරුණා අරහතුන් වහන්සේ ඉපදුණා. අනුස්සති හතර වැඩෙනකොට අනුපස්සනා හතර වැඩිනවා. අනුපස්සනා හතර වැඩෙනකොට සතර සම්මස්සර ඥාන සතර සම්පජඤ්ඤ ක්‍රියා සතර සම්මප්පදාන වැඩි වෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පූර්ණ වෙනවා. ඊට පස්සේ සත්ත්ව ගොජ්ජංග පූර්ණ වෙනවා. බව උදුරා දමන අංග හතක් මොන බවද? රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන අංග හතක් ගොජ්ජංග කියන්නේ. ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා අංග 8 සහ මුලින්ම මේ රාගයේ ද්වේෂයේ මෝහයේ හිතේ මුළුමනින්ම උදුරා අවසන් කරන සම්මා අංග 8. ඒ අනුව අවසාන වශයෙන් නවවෙනි අංගයේ සම්පූර්ණ වෙනවා. මොකද නවවෙනි අංගයේ සම්මා ඥාන. ඒ අනුව දසවෙනි අංගයේ දසාංගව සමන්නා. මොකද දසවෙනි අංගයේ සම්මා විමුක්ති. ඒ කියන්නේ අරහත් ඵලය. එතකොට අරහත් ඵලයටම මඟ තියෙනවා. අරහත් ඵලයට මඟ මොකද්ද? සතර අනුස්සති, සතර අනුපස්සන, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. දැන් මේ පූර්වකෘතිය කියලා කිව්වේ මොකද්ද? අනුස්සති හතර. මොකද පූර්වකෘති? අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හිතක සම්පූර්ණ කරගන්න උපකාරයි. ඇයි සතර මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගන්නේ? අනුසය න අනුසේති කරන්න වෙන මොහකටවත් නෙමෙයි. අනුසය ඉපදවීම නවත්තන්න නම් ඔය කියන බව මුදුරා ගමන්නට උපකාර වන බුද්ධකාරක ධර්ම බෝධිපාක්ෂික ධර්ම 37 සම්පූර්ණ කරගන්න. සම්පූර්ණ කරගන්න පූර්වපුතිය මොකද්ද? සතර අනුස්සති. බුදුහාමුදුරුවෝ දේශනා කර අනුස්සති 10ක් අතුරේ සතර අනුස්සති චතුරාර්යකා කියලා විශේෂයෙන් විග්‍රහ. බුදුහාමුදුරුවෝ අනුස්සති 10ක් දස අනුස්සති. බුද්ධානුස්සති, මරණ ධර්මානුස්සති, සංඝානුස්සති, චීරානුස්සති, ත්‍යාගානුස්සති 10ක් තියෙනවා. ඒකෙන් හතරක් වෙන් කළා පුරුකුතිය. මොකද මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. මේවා හරියට තෝරලා මේ ඉල්ලගත්තොත් නිවන කියන එක තමන්ගේ අතර වෙන කොහෙවත් යන්න ඕන. හොඳයි. තව ධර්ම දේශනා පහක් විතර සංදේශනාවක් අහන්න ඕන. ජෝතාව ධර්මයේ තිබයි වටේ දැන් මෙතෙන් මේ ස්ථානයේම අපි මැයි මාසේ පටන් ගත්තා. ජුනි මාසේ, ජුලි මාසේ, අගෝස්තු මාසේ, සැප්තැම්බර් මාසේ, ඔක්තෝබර් මාසේ සංදේශනාවක් කළා. ජෝතාව ධර්මයේ විග්‍රහ කළා. තිබයි වටේ විග්‍රහ කළා. චතුරාර්ය සත්‍ය මතු කළා. මේක නැතුව මේවා නොහසා මේ බුද්ධ දේශනාව තේරුම් ගන්න බැහැ. මේවා කුබ්බේ අනනුසුතේසු ධම්මේ. මෙතෙක් කල් බුද්ධාගම කියලා කිව්වට ඕවා එකක්වත් විග්‍රහ කරේ නැහැ, කරන්න බෑ, කරන්න නැතුව නිවනක් නැහැ. ඒ නිසා මේ නිවනට උපකාර වන ධර්ම පමණයි අපි මෙතන සාකච්ඡා කරන්නේ, දේශනා කරන්නේ, කතා කරන්නේ. ඔය අර කතා, මේ කතා, ජාතක කතා, උපමා කතා, අපග්‍රන්ථ කතා, ඔය කියන අටුවා කතා නම් වැඩක් නැහැ. ඒ ඔක්කොම රැවටිලා. ඒ ඔක්කොම නිවනට බාධා. ඒ ඔක්කොම නිවන වහන් වේවා.
ස්වාමී මහන්ස, මේ වගේ තිති බුද්ධයාගේ විඥාණය අන්තා භවයක් තුළට ගොස් එහි නැවතී පසුව කර්මානුරූපව යම් කිසි මව කුසක් කරා එදී යනවාද?
සම්පූර්ණම බැරි. මොකද ප්‍රශ්නේ, ආයි ප්‍රශ්නේ කියන්නේ මේ භවයේ,
මේ භවයේ තිති බුද්ධයාගේ විඥාණය අන්තා භවයක් තුළට ගොස් කලක් එහි නැවතී පසුව කර්මානුරූපව යම් කිසි මව කුසක් කරා එදී යනවාද?
බැරි හුඟක් තියෙනවා. මේ භවයේදී මේ ජාතියේ දුවන මොක ධර්මයක් හරි. මේ ජාතියේදී අපි උපතේදී අර මව කුසට ඔක්කාන්ති වෙනකොට විඥාන බීජ ඔක්කාන්ති වුණා උපත ලැබුවා. ඒ විඥාන බීජය විඥාන ශක්තියක් හැටියට එතෙන්දී උපත ලැබලා මරණයේදී විඥාණය වියදුනා. ඒ විඥාණය නැවත සම්මජාතියකට කිසිම දවසදී ආයි ඒ විඥාණය උපත ලබන්නේ නැහැ. දැන් හරියට අපි මෙහෙම එකක් ගන්නකොට අපි පොල් ගහක් හදමු. මේ පොල් ගහ පොල් ගෙඩිය හදමු. මේ පොල් ගෙඩිය හැදුවට පස්සේ පොල් ගහ අකුණක් ගාලා මැරුණා. දැන් මේ පොල් ගහ ආයි තියෙනවද? මේ පොල් ගහ ආයි කවුරක්වත් තියෙනවද හැදෙනවද? ආයේ පොල් ගහ කවුරක්වත් එන්නේ නැහැ. හැබැයි මේ පොල් ගහේ හැදුව පොල් ගෙඩිය බීජය නැවත අලුතෙන් විඥාන ශක්තියක් අරගෙන ඔය පොල් ගෙඩිය ගහක් හැටියට විඥාන ශක්තියම අර පෝර ගන්නවා, ජලය ගන්නවා, වාතය ගන්නවා, නිදු එළිය ගන්නවා. මේ ආපෝ තේජෝ වායෝ පඨවි අරගෙන විඥාන ශක්තියෙන් ඔය පොල් ගහ ආයෙ හැදෙන්නේ මොකද? ආයෙ අලුතෙන් පොල් ගෙඩිය හදන්න. අපි ඔය අපි හිතුවට මේ පොල් ගහ තියන්නේ අපිට පොල් දෙන්න නෙමෙයි, මේ පොල් ගහේ පරම්පරාව පවත්වාගෙන. ඒ වගේ අපි මේ ජීවත් වෙන හැම අවස්ථාවකම විඥානීය කරන්නේ ඒ උපදින මොහොතේ ඉඳන් මැරෙන මොහොත දක්වා විඥාන බීජ සකස් වීම. මොකටද? මතු පැවැත්ම මතු බව සකස් කරගෙන බව කියන්නේ බීජ. එතකොට කර්ම බීජ සකස් කරගෙන මතු බව සහතික කරගන්නට ක්‍රියා කිරීම තමයි මේ විඥාන ශක්තියේ සියලුම දේවල් සකස් වෙලා ධර්මතාවයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. මේක මේ න්‍යාම ධර්ම පහකට අනුව මේ සියල්ලම සකස් වෙලා තියෙනවා යම් ක්‍රමයකට රටාවකට අනුව. මොකද මේ පැවැත්ම පවත්වාගෙන යන්නේ. හැබැයි මේ පැවැත්ම නැවැත්මක් කරන්නට අපි මේක මේ ධර්මතාවය මේ කර්ම නියාමයේ ධර්ම නියාමයේ බීජ නියාමයේ චිත්ත නියාමයේ ඉත්තු නියාමයේ මේක කවක් නැහැ තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ තියෙන විඥාණය විඥාණය කියන්නේ ඥානය එහෙම නෙමෙයි. විකෘති වූ විෂම වූ විවිධ ධර්පයට වටන්නා වූ විෂම වූ ඥානය දැනුම. විඥාණය දැනගැනීමක් තියෙන හැබැයි ඒක විෂම වූ විකෘති වූ මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන ඥානීය විඥානය. ඒ පැවැත්ම නවත්තන්න නම් විඥානය පිරිසිදු කළාම හිරුපුදති අයින් කළාම ඒ විඥානයම කෙලෙස් ගති අයින් වුණාම පඤ්ඤා කියන ප්‍රඥා කියන ප්‍රකෘති පරම පිරිසිදු පවිත්‍ර වූ ඥානය තමන්ට ඇති වෙනවා. ඒ ප්‍රඥාව ඇති වෙන්නේ විඥානය පිරිසිදු කළොත් විතරයි. එනිසා විඥාණය මේ උපතේදී ලැබූ විඥාණයම දිගින් දිගටම යන එකක් එහෙම නෙමෙයි. අලුතෙන්ම ඒ විඥාන බීජ තමන් හදාගත්ත පොදියෙන් විඥාන බීජ පොදියට කියව කාලම් කරෝති කියලා ඒ කෙලෙස් පොදිය කරගහගෙන යනවා. ඒ කෙලෙස් පොදිය තමයි ඔය ගති පොදිය රාගගති ද්වේෂගති මෝහගති එහෙම නැත්නම් අනුසය පොදිය. මේකෙන් එක කෙලෙස් බීජයක් එක විඥාන බීජයක් උපත ලැබලා නැවත උක්කාන්ති වෙලා අලුත්ම විඥානයක් බ්‍රෑන්ඩ් නිව් විඥානයක් ඇති වෙනවා ඊගාට. නැත්නම් ඔය පරම විඥානය එහෙම නෙමෙයි. ඊයටවත් හිතන්නේපා ඔය විඥානේ ලංකා රුධිරයේ යනවා කියලා. මේ විඥානය එතනින් ඉවරයි. අලුත් කිසි දවසක කොහෙදවත් තිබුණ විඥානයක් නෙමෙයි අලුතෙන් උපදින. හැබැයි ඒ විඥානය මරණයේ සම්මත මරණය අවසානයි. විඥානය කියන්නේ මේ රාග දේශ මෝහ නිසා මේ පංචස්කන්ධය උපාදානය කරගෙන පවත්වගෙන යන්නට අවශ්‍ය වෙන මේ සංසාර ගමන ගෙන යන්නට උපකාර වන ශක්තියක් පමණයි. ඒකයි තමයි විඥාන නම් දර්ශන. අපිට විඥානයට උදාහරණයක් දෙන්න බෑ. දෙන්න පුළුවන් එකම උදාහරණය අපි ගමු දැන් කාර් එකක්. කාර් එකේ පෙට්‍රල් ටැංකියක් තියෙනවා. කාර් එකේ රෝද හතරක් තියෙනවා. කාර් එකේ එන්ජින් එකක් තියෙනවා. පෙට්‍රල් තියෙනවා. ඔතෝය දැන් අපි මේ කාර් එක ස්ටාර්ට් කරාම මේක ගියනම් ගමනක් යමන යනවා. ඒ ගමන යන්නේ ඔය පෙට්‍රල් එන්ජින්ත් නෙමෙයි ඔය රෝද හතර එන්ජින්ත් නෙමෙයි ඒවා තියෙන්නේ ඕනේ. හැබැයි ඒවා කොච්චර තිබුණා මේක ස්ටාර්ට් නොකළොත් මේකේ ශක්තියක් නූක දිවොත් මේකේ එන්ජින් එක ගැරකෙන්නේ නැත්නම් මේක රියැක් වෙන්නේ නැහැ. මේක එහෙම නම් අර යකඩ ගොඩක් විතරයි. එනිසා මේ යකඩ ගොඩ රෝද රියකම් නැක්කට රිය වෙන්නේ මොකක් නිසාද? අර පෙට්‍රල් පුච්චලා යම් දහනේදී අර එන්ජින් එක කරකොල අර රෝද ගැරකෙන්නේ. ඉතින් ඒක නිසා මෙන්න මේ අපි අර ඔය පෙට්‍රල් ටැංකියක් නෙමෙයි ඔය එන්ජින් එකක් නෙමෙයි ඒවා අංග විතරයි. ඒවා අපි මේ ගමන යන්න මේ පෙට්‍රල් වල යම් ශක්තියක් අර කරකවන දෙන එකට තමයි විඤ්ඤාණය. ඒක අර රූප වේදනා සංඥා සංකාර නෙමෙයි විඤ්ඤාණය. ඒ විඤ්ඤාණ ශක්තිය කියන්නේ මේ පෙට්‍රල් තියෙන ටැංකියේ ඒක ස්ටාර්ට් කළාම මේ පෙට්‍රල් ගිහිල්ලා පිටිලා දහනය වෙලා ශක්තියක් මතු කරගෙන අර එන්ජින් එක කරකවන ශක්තිය තමයි විඥාන ශක්තිය. වෙන මොකක්වත් තියෙන විඥාන ශක්තිය නෙමෙයි. නෑ අපි බව සකස් කරගන්න බීජ ඊට පස්සේ අපි මේ රාග බව ද්වේෂ බව මෝහ බව සකස් කරන ගොඩ ගහ ගන්නවා මනෝ මේ කයි ඒක තමයි ආශය ඒ ආශය තමයි රාග බව ද්වේෂ බව මෝහ හැටියට ඊගාවට කෙලස් පොදියක් හැටියට ඊගාව බවට ඊගාව බව යන්නේ බව යන්නේ මොකමද කරන්නේ බව ජාතිය කියවනම් හරි බව මිසක් බවය කියන වචනේ වැරදි වචනයක්. දැන් අපි ලොරි කියන ඉංග්‍රීසි වචනේ අරගෙන ලොරිය කියලා හින්දලට හදාගත්තා වගේ තමයි බව කියන මාර්ගදී වචනේ අරගෙන බවය කියලා හදාගත්තා. ඒක නිසා මේකේ තියෙන්නේ බව 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 හේතුපටිච්ච සම්භූත භූතං බව මේ ඔක්කොම බව ජාතිය හැමදෙන්නේ දැන් නතේ බවන්නට මන්නා කියන්ති කිව්වා මිසක් නතේ ජාතියක් මන්නා කියන්ති කියලා කිව්වේ නැහැ. ජාතියක් කියන්නේ මේ සෝතාපට්ටි ඵලයටපත් වූ ආර්යයන් වහන්සේ බවහතක් මිසක් ජාතියක් එහෙම නෙමෙයි. මේක ජන්මදුරු දූත්‍රය කියලා කියන ජාති 14. විසාකාවට කිව්ව දේශනාවේ කියන ජාති 8. හැබැයි බව 7යි. බව 7යි නත් නැතේ බව පට්ට අටවෙනි බව නෑ නිසා අටවෙනි ජාතියක් නැතුව නෙමෙයි එහෙමනම් තේරුම් ගන්න ඕන බව කියන්නේ එකක් ජාති කියන්නේ එකක් උපාදාන ගත්‍ය බව බව ගත්‍ය ජාති එහෙමනම් අවස්ථා දෙකක් බව කියන්නේ බීජ අවස්ථා බීජ පොලියක් තියෙනවා එක බීජයක් පැලකට ගත්තාම ඒක ජාති බව නිරෝධ කරන ඇල කරන්න තියෙනවා එතකොට මොකද අපි නිරෝධ කරන්න ඕන බව නිරෝධෝ ජාති නිරෝධ මේ ඔක්කොම අපි කරන්නේ බව නිරෝධ කරන්න බව නිරෝධෝ ජාති බව කියන්නේ රාග බව ද්වේෂ බව මෝහ බව බව උදුරා ගැනීම බුද්ධ ඒක නිසා මුළු බුද්ධ දේශනාවම සත්‍පිස් බෝධිපාක්ෂික ධර්මම අවුරුදු 45 තුළ දේශනා කරපු දේශනාව දේශනා කළේකොට බව නිරෝධ කර යම් කිංචි සමුදය ධම්ම සබ්බන්ත නිරෝධ ධම්ම සමුදය තමයි බව
ස්වාමීන් වහන්සේ මෙලව හා පරලව අතර ගමන් කරන බවය පංච උපාදාන ස්කන්ධ සහිත මනෝමය අත්ථ ප්‍රතිරාදේද
ආයි බලන්න තමයි කියන්නේ මේ මම ප්‍රශ්නේ ආයේ දෙන්නේ නැහැ අනිකට තේරෙන්න
මෙලව හා පරලව අතර ගමන් කරන බවය පංච උපාදාන ස්කන්ධ සහිත මනෝමය අත්ථ ප්‍රතිලාභේද
නැහැ ඒක වැරදි දැන් බලය කියලා එකක් ගමන් කරන්නේ නැහැ බව තමයි මෙතන තියෙන්නේ ඊටත් තව එකක් තියෙන්න ඕනේ මෙලව පරලව කියන්නේ දෙකම පැවැත්මක්. මෙලවක් පැවැත්ම පරලවක් පැවැත්ම. දැන් නිවන කියන්නේ මෙලවක් නෑ එලවක් නෑ. නිවන කියන්නේ ලෝකෝයි එතනදී. එතකොට නිවන කියන්නේ ලෝකෝත්තර. දැන් සියලුම ආගම් කියන්නේ බුද්ධ ආගම ඇතුළුව මෙලව සහ පරලව එලව යහපත් කරා. ඒක හොඳ. ඒක වටිනවා. මෙලොවයි එලොවයි දෙකම යහපත් කරන දේ ආගම. නමුත් බුද්ධ දේශනාව මෙලොව එලොව දෙකම අයින් කරලා ලෝකෙන් එතෙර වෙන්නට ලෝකෝත්තර තත්ත්වයටපත් වෙන්නට දේශනා කරපු ධර්මය. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න. ගරු
ස්වාමීන් වහන්සේ මේ මේතය මත අපට පරිහරණය කරන්නට ඇති භාවිත කරන්නට ඇති සියලුම දේවල් පංචස්කන්ධයේ වෙතින් ධර්මයේ පෙන්වා දෙයි ඒ කුමක්දයි පහදා දෙන්න.
ඔව් දැන් අපි ඇහෙන් බලන සියලුම රූප රූපස්කන්ධ වල කනෙන් ආන සියලුම ශබ්ද අර පංචස්කන්ධයට අයිති. ඒ වගේම නාසයෙන් ගන්න සියලුම ගඳ සුවඳ පංචස්කන්ධයේ රූපස්කන්ධයේ අයිති. ඒවා දැන් ඇහෙන් ගන්න රූප රූපස්කන්ධය, කනෙන් ගන්න ශබ්ද රූප රූපස්කන්ධය, නාසයෙන් ගන්න ගඳ සුවඳ රූප රූපස්කන්ධය, දිවෙන් ගන්න රස රූප රූපස්කන්ධය, කයෙන් ගන්න පොට්ටක්ක පහස රූප රූපස්කන්ධය, මනසෙන් ගන්න මනෝ රූප රූපස්කන්ධය. ඒකෝ ඉන්ද්‍රිය හයෙන්ම ගන්න රූපස්කන්ධය තියෙනවා. මේ රූපස්කන්ධයටම බැඳිච්ච කොටසක් තමයි වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. දැන් මේක සංකාරයක් වෙනවා පුතඥ බුද්ධලයාට. රූප වේදනා සංඥා බුදුහාමුදුරන්ට අරහතුන්වහන්සේට ආර්යවහන්සේට පුතඥයන්ට සබ්බ චිත්ත සාධාරණ දේවල්. ඒක බුදුහාමුදුරුවෝ ඇහෙන කණෙන් ආසෙන් දිවෙන් කයින් රූපය ආනව බලනවා විඳිනවා පේනවා. ඒ වගේම වේදනාව එක ප්‍රියා අප්‍රිය තියෙනවා. ඒ වගේම සංඥාවක් දැනගෙන ගැනීමක් තියෙනවා. ඒක නිසා රූප වේදනා සංඥා කාට සර්ව සාධාරණ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ ආර්යයන් වහන්සේ අරහතුන් වහන්සේ වෙනස තියෙන්නේ කොතනද? සංකාර කරන්නේ නැහැ, ක්‍රියාසි විතරක් පවත්වනවා. ඇයි සංකාර නොකරන්නේ? ඔන්න ඔතනයි තියෙන්නේ. ඇයි සංකාර නොකරන්නේ? සබ්බේ සංකාරා අනිච්චාති, සබ්බේ සංකාරා දුක්ඛාති, යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මේක ඔන්න ඔන්න උතරම අනුසය නැති කර සංකාර නොකරො ක්‍රියාසිත් පාත්‍රන්න පුළුවන්. ක්‍රියාසිත් පාත්‍ර ජීවත් වෙන්න පුළුවන්. පංචස්කන්ධය පරිහරණය කරන්න භාවිතා කරන්න පුළුවන්. උපාදානය කරගන්නේ නැහැ. එතකොට පංචස්කන්ධය පරිහරණය භාවිතා නොකර බුදුහාමුදුරන්ට අරහතන් වහන්සේටවත් කාටවත් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. පුතඥන පුද්ගලයා පංචස්කන්ධය පරිහරණය කිරීම භාවිතා කිරීම ඉක්මවා ගොසින් ඒ පරිහරණය කරන ප්‍රිය මනාප විහිරි මధుරදී තමන් සන්තකයට අරගෙන වෙන් කරලා අල්ලාගෙන උපාදානය කරගෙන මම මගේ මට කියලා ඒකම් මම ඒ සෝවාමතු මේ සෝමී අත්තාති කියලා මම කියලා අරගෙන නම් ආර්යයන් වහන්සේ ඒතම් මම ඒ සෝහමස්මි ඒ සෝමේ අත්තාති තේරුම් අරගෙන නේතම් මම නේ සෝහමස්මි නේ සෝමේ අත්තාති කියලා අර අනිත්‍ය කරණත් තේරුම් අරගෙන අනාත්මවර බව තේරුම් අරගෙන ඒ සබ්බේ සංඛාරා අනිත්‍යති දුක්ඛති අනත්තාති කියන ධර්මයි සංකාර වෙනකොට ප්‍රියාසිත් පමණක් පවත්වන්නට පුරුදු වෙනවා. ඒකයි වෙනස. වෙන මොකක්වත් නෙමෙයි. එතකොට සංකාර පවත්වන්නේ නැති ආර්යයන් වහන්සේ තුල රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් උපදින්නේ නැහැ. පංචස්කන්ධය උපාදානය කරගන්නේ නැහැ. දුකටපත් වෙන්නේ නැහැ. පිනවීමක් විඳවීමක් හෝ මැනීමක් හෝ ඇත්තේ නැහැ. ඒකයි වෙනස.
අවසරයි ස්වාමීන් වහන්ස, විපස්සනා භාවනාවක් කරන විට සිතෙන්ම මතුවෙන කලින් කරුණක පින් තවත් අරමුණක් වශයෙන් සිතට මතුවී ආවත් එය අවිද්‍යා මූල සංකාරයක්ද?
ඔව්, ඒක අවිද්‍යා මූලයෙන් ඉන්නේ. ඒක පංචක ධර්මයක්. ඒ පින මතුවෙන ආවගමම ඒ පින මෙනෙහි කරන්න ඕන, ආවර්ජන කරන්න ඕන, තේරුම් ගන්න ඕන. ඒක පිනක් බව වහාම පුණ්‍ය පාප වහින් නැස කරන්න ඒ පින් දෙන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන, පින් බලාපොරොත්තු වෙන්න තමන්ගේ ඒ ඥාතීන්ට නායකයන්ට සියලුම දෙනාට ඒ පින්කම මතක් වූ ගමන් පින් දීල පින් පවරල පින් අනුමෝදන් කළා. ඒ වෙනුත් සහ මුලින්ම විදී නිදහස් වෙන්න ඕන, ණයෙන් විදී නිදහස් වෙන්නට ඒක අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ නිසා දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ සංසාරේ මිනිහෙක් වෙලා ඉඳ කෙනෙක් සිවී පාදකන්ද තරම් උසට අතීතයේ උබ්බේතගත පුණ්‍යදා ශක්තියෙන් පින්කම් කරලා තියෙනවා. ඒ නිසා ඒ පින්කම් සියලුම දේ අපි උපකාර කරගන්න ඕන. අපි මේ සංසාරේ අපිට උදව් උපකාර කළ මඟ පෙන්වූ පිහිට වූ සම්බන්ධ වූ සියලුම ඥාති මිත්‍රාදීන්ට ඥාති මිත්‍රාදීන් කියන්නේ නායකයෝ. ඒ නායකයන්ට ණයදෙවල ණයෙන් වෙන්න පින් දීල පින් පවරලා දුන්න අනුමෝදන් කරලා අපි එම් නිදි නිදහස් වෙනවා. එතකොට පුණ්‍ය පාප පහිනස වෙනවා. ඒ අනුව අපේ හිතේ අර පින උපාදානය කර ගැනීමක් නැතුව නිවනට උපකාර වන විනයේ ලෝකයේ අභිජ්ජා දෝමන සංගීතයට පත් වෙනවා. නමුත් දැන් එතරම් කියන්න ඕන අනිත් පැත්තට ත්‍රිපිටකයේ ධර්මයේ දේශනා කරලා තියෙනවා. දැන් පෘථග්ජන පුද්ගලයෙකුට මේ පින්කමක් මතක් වෙච්ච ගමන්ම ඒක පුණ්‍යාධිසංකාරයක් වෙලා ඒ පින්කමෙන් මතු තමන්ට අර භෝග සම්පත්, රූප සම්පත්, ධන සම්පත්, දේව මිනිසක මතු උපදින මුදුන් දැක නිවන් දකින්නට මේ ආයුධයක් මතු වෙනවා. මෙයන් නම් පුණ්‍යාභිසංකාර. ඒකෙන් වෙන්නේ මොකද? නිවන ප්‍රමාද වෙනවා. නම් ක්‍රමයේ බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා මේ පින්කමක් මතුවීම සාධාරණයි. පව්කමක් මතුවීමත් සාධාරණයි. කරපු පාවක් විනාක් කුසලයක් අකුසලයක් මතුවීම. ඒ සියලුම දේ අපි කර්මපතයක් කරගන්න ඕනේ නැහැ. ඒ කර්මය කම්ම අන්ත කරන්න ඕනේ. ඒ කියන්නේ වෙන ඵල විපාක අපි අන්ත කරන්න ඕනේ. ඒකයි කම්ම අන්ත වීම.
අරතර ස්වාමීන් වහන්සේ මම රූපේ තුළ ඇද යන හැඟීම ඇතිවන්නේ අතීත සිද්ධීන් සිටින්ම මතු කරගන්න පුළුවන් නිසාද?
ඔව්, සිත විඥාණය වංචකරම ගෙනල්ල මම මගේ මට ඒකම් මම ඒ ස්වාමීන් වහන්සේ ඒ ස්වාමී අත්තා කියලා අර අත්ත කියන ත්‍ත්වයට පත් වෙන මඤ්ඤතාවය මතු කරගන්න. ඒක තමයි විඥානයේ ක්‍රියාව. ඒක විඥානයේ වංචකරම. ඒක විඥානයේ වැරදි මේ සාසාර ගමනට බඳව මේ ධර්මතාවයෙන් කටස් කරලා තියෙන දෙයක්
තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ආරණ්‍යයකට හෝ කැලෑවකට වී සිටීම නොකඩවා දින හතක් අනුසේ නූපදවා සිටීමට උදව්වක් වේද? ගෙදර සිට එය කිරීම අපහසු නොවේද?
දැන් කැලේ පිටියන් හෝ ගෙදරින් දීම හෝ ආරණ්‍යයකට යෑම හෝ කනත්තකට යෑම හෝ නෙමේ නිවනට උපකාර වන භාවනා. කැලේකට ගියත් එතෙන්දී තමන්ගේ හිතේ මතුවෙන්නේ මතක් වෙන්නේ හිතේ මුල් බැසගත්ත රාගී ද්වේෂී මෝහී සිටිවිලි නම් එතෙන්දී නිවනක් නැහැ. එතන අර ගෙදර හිටියට වඩා හුඟක් දේවල් තියෙනවා. තමන් විසින් කළ යුතු යුතුකම් වගකීම් නොකර පැහැරලා අර කැලේකට ආරණ්‍යයට ගියාට මේක හරියන්නේ නැහැ. ඒක නිසා තමන් කළ යුතු යුතුකමක් වගකීමක් තියෙනවා. නායකයෝ ඉන්නවා. නායකයන්ට අපි ණය ගෙවන්න. කොහොමද? මේ ධම්මානුගම්ම පටිපදාව යಾದීලා තේරුම් කරලා දීලා එයටත් මේ සංසාර ණයෙන් මිදී නිදර්ශනාකාරයට යුතුකම් වගකීම් අපි කරන්නේ. එතකොට අපි මේ සීමිත වූ ණය අසීමිත වූ ඵලයකින් අවසන් කරනවා. ඒ නිසා ඔය අරඤ්ඤගතෝවා දුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියන්නේ කැලේකට යන එක හෝ ගහපුලකට යන එක හෝ අංගිරාන්තකර පාළු බැනකට යන එක නෙමෙයි. මොකද කරන්න ඕන? අපේ හිතේ පිළිසිදු බව ඇති කරගන්නට උපකාර වන ක්‍රියාමාර්ග තුනක් මේ කියන්නේ. රඤ්ඤ කියන එකේ විරුද්ධ වචනේ රඤ්ඤ. රඤ්ඤ කියන්නේ රණ බිම. දැන් ගෙදර මොකද්ද? රණ බිම. හැබැයි ගෙදරට වඩා අද ආරඤ්ඤ රණ බිම. ඊට බලන්න පහයි. අද ආරඤ්ඤ වල රණ බිමක් තියෙනවා. ටෙලිෆෝන් තියෙනවා නම්, රූපවාහිනී තියෙනවා නම්, රේඩියෝ තියෙනවා නම්, ඔය දායක වෙනවා නම්, නොයෙකුත් ව්‍යාපාර තියෙනවා නම්, කඩින තියෙනවා තියෙනවා නම්, ඒක රණ බිම. එතන ආරණ්‍යයක් නැහැ. රණ බිමෙන් අයින් වෙනවා නම් අපි මේ රණ බිමට හේතු වන දේවල් වලින් අයින් වෙන්න ඕන. දුක්ඛ මූලගත වා කියන්නේ දහ මූලකට යන එක කියලා අද සම්මත සම්මත පරිවර්තනයේ. නමුත් දුක්ඛ මූලගත වා කියන්නේ අපි මේ හිත ආරක්ෂා කරගන්න මොනවාද? අර ආගන්තුකේ උපගිලිතේ උපගිලිතංගේ බාහිරින් එන ආගන්තුක කෙලෙස් වලින් ආරක්ෂා කරගන්න ඕන. ඒක රුක්ක මූල ගැටුවා. ඒකෙන් නොසලී ඉන්න පුළුවන් ආකාරයට ඒ කොයි තරම් බාහිර බලවේගාවක් අපි නොසිරෙනවා නම් ඒක රුක්ක මූල ගැටුවා. ශුන්‍යාකාර ගැටුවා කියන්නේ රාගයෙන් ශුන්‍ය, ද්වේෂයෙන් ශුන්‍ය, මෝහයෙන් ශුන්‍ය වූ තත්ත්වයක් අපි අපේ හිතේ ඇති කරගන්න අවශ්‍යයි. ගෙදර හිටියත් පුළුවන්, කැරියට ගියත් පුළුවන්, ආරණ්‍යයට ගියත් පුළුවන්. ඔය සම්මතාර්ථ වචන තුන සම්පූර්ණයෙන්ම නිර්මාණන සූත්‍රයේ, මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ, රාහුල වාද සූත්‍රයේ, තාංග සූත්‍රවල තියෙනවා. නමුත් ඒකේ සම්මත සම්ප්‍රදායික පරිවර්තනයේ තමයි මේ කැලේ තියෙන ආරණ්‍යයකට යනවා, ගහකුලකට යනවා, හිස් පාළු කණත්තකට යනවා. ඒක නෙමෙයි මේකේ අර්ථය. රණදිමින් ඉවත් වීම, තමන්ගේ හිත ආරක්ෂා කර ගැනීම තමයි අපි මේ අනුසය ධර්ම ඉවත් කරනකොට රාගයෙන් ශුන්‍ය, ද්වේෂයෙන් ශුන්‍ය, මෝහයෙන් ශුන්‍ය සිත දිගටම දවසට පවත්වාගෙන යන්නට උපකාර වන ක්‍රියාමාර්ග කෙලෙස් තවාදා ඉවත් කිරීම කිරීමයි මේකේ අදහස. වෙන මොකක්වත් නෙමෙයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අප බුදුරජාණන් වහන්සේ වඩින විට අතරමඟදී කඩ කොටවාගෙන පැමිණි සුනීත හමු වූ විට සුනීත ඔය කඩ බිම දැමීමට පුළුවන් දැයි ඇසුරු තැනින් ඔහු කඩ බිම දැමීය. එම අවස්ථාවේදී සුනීත මඟඵල ලැබූ බව පැවසේ. එමෙන්ම බිම දැමීමට යෙදුනේ ඔහුගේ කෙලෙස් කඩද කෙලෙස් පොදියද, ඒ අනුව ඔහුගේ කෙලෙස් ප්‍රහීණ කිරීමක් සිදුවීද කරුණාකර පහදා දෙන්න.
එතෙන්දී එතෙන්දී කෙලෙස් කඩ දුවේ දෙපැත්තක තියෙනවා රාගයයි ද්වේෂයයි. ඒ නිසා කෙලෙස් කඩ කමක් කිව්වේ මේකයි, කුණු කඩ කිව්වේ කසල කඩ කිව්වේ මේකයි. දැන් මේකේ උපමාව තමයි මේ තියෙන්නේ. දැන් ඔය සුනීත සෝපාතක කියපු ඔක්කොටම කියපු තැන්වල තියෙන්නේ ඔක්කොම උපමා. උපමාව මතු කරලා ගත්තා. හැබැයි ඔක පරමාර්ථ ධර්මයේ වාලයටපත් කළා. දැන් හොඳට තේරුම් ගන්න ඕනේ මේ සුනීතට සෝපාතට කිව්වේ මේ කෙලෙස් කාල මහා තපන්න කියලා. වෙන මොකක්වත් මේ කෙලෙස් කියන්නේ මොකද? රාගයේ ද්වේෂය දෙක. ඒ නිසා තමයි මොහේ කරන්නේ. ඉතින් ඒක නිසා මෙතන බුදුහාමුදුරුවෝ මේ උපමාවක් කිව්වේ. උපමාව සම්මතයේ සම්ප්‍රදායෙන් අද කතාවක් කරලා තියෙනවා. ඒ වගේම අර චූලපන්තක හාමුදුරුවන්ට කිව්වේ වෙදිකැලක් දීලා රජෝ හරණ. මොකද්ද රජෝ හරණ කියන්නේ? මේ රජස් හරණය. මොනවද රජස් කියන්නේ? මේ හය දොරෙන් වැගිරෙන කෙලෙස් රජස්. රාති රංග රට රජ්‍ය රංග රස හය රජස්. රජුනු කියන්නේ ඔය කෙලෙස් හයෙන් කටයුතු කරන පුද්ගලයා. ඒ කෙලෙස් හයට අධිපති පුද්ගලයා රජ. රජ කියන වචනේ හොඳ වචනයක් කියලා අද කියන්නේ. රජ වෙනවා. නමුත් දැන් බුදුහාමුදුරන්ට රජ බුදුරජාණන් වහන්සේ කියන එක වැරදි. රජස් නෑ බුදුහාමුදුරෝ, රජස් හල්. ඒ නිසා රජෝ හරණ. රජෝ හරණම් කියන්නේ මේ රජස් රයන් කියන්නේ රයන්ෙන් එන හයක්. ජයන් කියන්නේ රජ ජයන්ෙන් එන හය. ජයන් නෙමෙයි එක අර රජස් කියන එක. ඒක රජස් කියන්නේ හයක්. රාජ්‍යයෙන් පටන් ගන්න. රාත්‍රි රංග රට රංග රාජ්‍ය රස. ඔය ආදී හය තමයි රාජස්ය. ඒ නිසා ජූලවන්තක හඳුරන්න දී රෙඩිකැලක් කියලා උපමාව පෙන්වුවේ මේ රෙඩිකැලල අත ගන්නකොට කිලුට වෙනවා වගේ මේ රජස් මාර්ගා කරනකොට මේ හිතේ කිලුට බව කෙලෙස් බව මතු වෙනවා. මේ රජව හරණම් කළොත් මේ රජස් හය හරණම් කළොත් මේ කෙලෙස් අයින් කළොත් නිවන් දකින්නවා කිය. ඒ ගමනේ ජූලවන්තක හඳුරු මේ කර්මස්ථාන අරගෙන රජස් රජෝ හරණන්ත රජස් හරණන්ත. ඒ නිසා බුදුහාමුදුරු උපමාවක් පෙන්වුවා රෙදි කෑල්ලක් දීලා. අද රෙදි කෑල්ල ලොකු කරගෙන අර රජස් හරණන් කියන එක දන්නේ නැහැ. ඒක නිසා හැම තැනකදීම හැම බුද්ධ දේශනාවේ තියෙන සියලුම දේවල් කන් පිට දාලා අද උපමාව අරගෙන අනිත් පැත්ත පරමාර්ථ ධර්මයේ අරපත් කළ නිවන වහගෙන තියෙනවා.
අවසර ස්වාමීන් වහන්සේ, එදා ගම්බුද්දීපයේ සිටි අක්ෂේරේ අයටද අද කතරවරම් දෙවියන් කියා පින්දෙන්නේ? නැතිනම් කතරවරම් දෙවියන් කියා වෙනත් දෙවිවරු ඉන්නවාද?
දැන් පජානාටිය සූත්‍රයේ හොඳට කියවගෙන යන්න තියෙන්නේ චත්තාරෝ මහරජා. තියෙන්නේ චත්තාරෝ මහරජා වෙසම් වෙස්සවන විරුඩ විරුපාක වෛශ්‍රවණ දතරතිය චත්තාරෝ මහරජා. මේ කෙළදිමේ කොටස් දෙකක් ප්‍රධාන වශයෙන් තිබුණා. ඒ ජම්බුද්දීපේ චාරිත්‍රි කොටස, බුද්ධ බුදුන් උපදින කොටස සහ මේ යක්ෂයේට අයිති යක්ෂ නාග රාක්ක කියන ගෝත්‍ර තුනකට අයිති තවත් හැලයක්. ඉතින් මේ ගෝත්‍ර තුනේ සතර රජ කෙනෙක් සිටියා. වෙස්සවන රජුව යක්ෂ ගෝත්‍රිකයන්ගේ නායකයා, අනිත් ගෝත්‍ර තුනේ නායකයෝ. ඒ වගේම නාග ගෝත්‍රික රජ කෙනෙක් සිටියා. ඒ වගේම රාක්ෂ ගෝත්‍රික සහ කුම්භාණ්ඩ කියලා තව ගෝත්‍රයක් හිටියා. ඒ රාක්ෂ ඒ ගෝත්‍ර හතරේ නායකයෝ හතර දෙනෙක් හිටියා. හතර දෙනා ප්‍රධානියා තමයි වෙස්සවන රජු, වෙසමුණි රජු, වෛශ්‍රවණ රජු, චත්තාරෝ මහරජවරු. මේ ආටානාටිය සූත්‍රයේ පැහැදිලිව තියෙනවා මේ පන්දන් ටිකක් පත්තු කරගෙන තමන්ගේ පිරිසත් සමඟ රෑ ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට මේ ආටානාටිය සූත්‍රයේ තියෙන දේ ප්‍රකාශ කළා. මේක ඒ රාජසභාවේ ආටානාට, ආටානාට කියන්නේ ඒ යක්ෂ ගෝත්‍රිකයන්ගේ අග නගරේ. ඒ නිසා මේ නගරවලට කිව්වා නාටාගේ ආටානාට, පුරනාට, පුරකුචි නාට. මෙම ඔක්කොම ඒ යක්ෂ ගෝත්‍රිකයන්ගේ නගර තිබ්බේ නාට. තා කියන වචන තිබ්බ. ඒ ආටානාට නුවර රාජ්‍ය සභාවෙන් අනුමත කරගත්ත අර රජවරු හතර දෙනා රාජ්‍ය සභාවෙන් සාකච්ඡා කළ මෙන්න මෙහෙම ආඥා, රාජ ආඥා. මොකද මේකේ සීමා මායින් තිබ්බ මේ බුදුහාමුදුරුවන්ගේ ජම්බු, බුදුහාමුදුරුවෝ උපදින ජම්බුද්වීපයේ දේවහිරේ සහ අර යක්ෂයලා අතර දිගටම සීමාවක් තියෙනවා. මේ සීමාව කිට්ටුව හිටිය බුද්ධ ශ්‍රාවකයන්ට මේ අසුතුවත් කෘතඥ සිල් නොරකින අටනාටිය සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. උලාරායක්කා, හීනයක්කා, මධ්‍යමයක්කා, යක්ෂයෝ බලවත් හීන දුප්පත් බලයෙන් අඩු නොයෙකුත් යකුන් හිටියා. උන්ගෙන් බොහෝ වටලා සිල් රකින්නෑ, සිල් දන්නෑ. බුද්ධ ශ්‍රාවකයන්ට නොයෙකුත් කරදර කළා. ගල් ගහවල ඉන්න අයට ගහලා පන්නලා නොයෙකුත් කරදර ඉදිරියට කළා. ඒ අයට මේ යම් කිසි ඒ තමන්ගේ යක්ෂ ගෝත්‍රිකයන්ට බුදුහාමුදුරන්ට ඇවිල්ලා මම මෙන්න මෙහෙම ආඥාවක් අපේ රාජ්‍ය සභාවෙන් සම්මත කරගත්තා. ඒ සම්මත කරගත්ත ආඥාවට අනුව අපි ඒ මායින් වල බලය පවත් ගන්න 40 දෙනෙක් මුචලින්දලා ආලව කළ මේ අයින්නයි 40 දෙනා. බුද්ධ ශ්‍රාවකයන්ට ගරු කරන යම් මේ ධර්ම ගැන තේරුමක් ඇති 40 දෙනෙක් මේ මායින් මේ රැකවලට පත් කරනවා. ඒ අයට අඩදාගක් කියන්න මේ යම් කිසි යක්ෂයේ යක්ෂ ගෝත්‍රිකේ බුද්ධ ශ්‍රාවකයෙකුට කරදර කරනවා. මෙන්න මේක ඊට පස්සේ බුද්ධ ආඥාවක් හැටියට බුදුහාමුදුරුවෝ තමගේ ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරා. මේකයි මේ ආටානාටිය සූත්‍රයේ මේ යක්කු කියන්නේ අපේ මේ හෙළබිමේ අගත්මක ඉන්නා යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවතෙන අය, නාග ගෝත්‍රිකයන්ගෙන් පැවතෙන අය, කුම්භාණ්ඩ ගෝත්‍රිකයන්ගෙන් පැවතෙන අය මෙතන ඉන්නවා. දේව ගෝත්‍රිකයන්ගෙන් පැවතෙන අය ඉන්නවා. ඔය අතර ඒ කාලේ හිටියේ. අද ඒ අය වෙනස් වෙලා ඇවිද. ඉතින් ඒක නිසා මෙතන තියෙන්නේ මේ හතර වරන් දෙල්ලවාමි මේ කියන මේ යක්ෂය ඔයාමි එහෙම නෙමේ. මේ ඒ කාලේ හිටිය මිනිස්සු ගෝත්‍රිකයෝ පිරිස් හතරක් පිළිබඳවයි මේ සූත්‍රයේ දේශනා කළේ. මේවා පහු කාලේ වෙනකොට කන පිට අරවගෙන දැන් ආටානාටිය සූත්‍රයේ කියනකොට කෑක් ගන්නවා, යක්කු ගන්නවා, විලි කියනවා, රතිය ගන්නවා, තව නොයෙකුත් ශ්‍රීකාර විතරම් කරනවා මේ ආගමේ. මේ අපේ මිනිස්සු, මේ හැවටි, මේ මුලා, මේකෙන් වෙන්නේ මොකද්ද? කන පිට ගහගෙන ඔක්කොම ඇත. මිනිසුන්ට ඇත්ත දකි බෑ. අදත් තියෙන හැබැයි ඔය යක්ෂ ගෝත්‍රික. අදත් තියෙන බුද්ධ ශ්‍රාවකයන්ට ගරු කරන. එයා පන්නන හොඳයි
සරණ ස්වාමීන් වහන්ස අසිත කල්සා සිද්ධාර්ථ කුමාරා මතු බුදුරණ ප්‍රවතු බව බුද්ධ ජාතියේ සඳහන් වෙනවා ඒ සත්‍යයක්ද
ඔව් අසිත කල්සා ඒ කාලේ නිති ආයදීන් අභිඥාලාභී තුන්කල් නුවණ ඇති පුද්ගලයා එනිසා අසිත කල්සා බොහෝම වයසට ගිහිල්ලා වයෝ බුද්ධ වෙලා වෙනකොට තමයි සිද්ධාර්ථ කුමාරයා උපත ලැබුණේ. එතකොට අසිත කල්සා දැනගෙන හිටියා බුද්ධත්වයට පත් වෙනවා බුදු කෙනෙක් මේ සංසාර දුකින් ගලාගෙන විදී නිදර්ශන ධර්මයක් දේශනා කරනවා කියලා අහලා දැනගෙන තිබුණා. දැන් අපිත් නම් මේක අසිත කල්සා හැබැයි අසිත කල්සාට බෑ අභිඥා ලාභීන්වත් අෂ්ට අභිඥාන්වත් යාගේ ජීවිත කාලේ තව දික් කර ගන්න බෑ. එයා මැරෙන මොන දවසෙද එයාගේ නාම සිවුනා එයා මැරෙන. එතකොට බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර අසිත කල්සා තමන්ගේ ජීවිතෙන් සම්බර. හැබැයි සමු අරගෙන එයා ගියේ කොහටද? අසඤ්ඤ, නේව සංඥා, නා සංඥා දැනට. එතෙන්ට ගියාම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනකොට අසිත කල්සා ඉන්නේ අසඤ්ඤ තලෙ. නේව සංඥා නාසන්න බුදුහාමුදුරුවෝ කියන බණ ඇහෙනවද? නැහැ. ඒ කියන්නේ ඇහුවා. Tamanta danwa kohayata yanne kohe inne ekena tatte asita dawasa danaga hidiya mokada abhijna labi labe yata me buddhatwaya wat penna me keles bawa rahamulinma samuchchaya wasen samuddhata wasen indradana kramayak thibuni naha. Bodhatthunawa etakota danna. Bodhatthuna අනදි සම්බුද්දස අසම්බුද්දස බෝධිසත්ත්වයේ මේ බර උතුරාගමන ක්‍රමය හොයමින් හිටියා මිසක් අවුරුදු 35ක් වෙනකන් බෝසත්තුමාට මේ බර උතුරාගමන ක්‍රමය රාග බව ද්වේෂ බව මෝහ බව උතුරාගමන ක්‍රමය කියා දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ අසිත තවුස. ඒතකොට බුදුහාමුදුරුවෝ උද්දත්තයට පත් වෙනකොට අසිත තවුස දැන් අර නේව සංඥා නා සංඥා තලෙදී යනවා දැක්කා මොකද තුන් කාලෙම නෙමෙයි තිබුණ නිසා ඉතින් ඒක නිසා අසිතාවලට පුළුවන් කමක් තිබුණ නැහැ මේකෙන් බේරිලා නිදහසේ නෑ. දැන් ඔය අෂ්ටා විඥා තිබුණා හැබැයි තුනක් තිබුණේ නෑ මොකද උබ්බේ නිවාසානුස්සති ඥානෙ චතුප්පාද ඥානෙ සහ ආස්වාක්‍යා ඥානෙ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණාට පස්සේ අරහතුන් වහන්සේ කෙනෙකුට පුළුවන් ලබා ගන්න පුළුවන් දැන් අසිතතාවුසම වෙනකොට බුදුහාමුදුරුවෝ බෝධිසත්ව කාලේ ඔය කියන ඥාන තුන ත්‍රිවිද්‍යා ඥාන තිබුණේ නැහැ. හැබැයි අෂ්ටාභිඥා තිබුණා. මේ අෂ්ටාභිඥා නිවනට උපකාර වෙන දෙයක් නෙමෙයි ඒක අභිඥා. නමුත් නිවනට උපකාර වෙන්නේ මේ ආසවක්ඛය ඥානියට උපකාර වෙන කුබ්බේ නිවාසානුච්ච ඥානින් සහ චිතුප්පාද ඥානින් කියන තුන. හොඳයි නේද? තව එක ප්‍රශ්නයක් විග්‍රහන්න. ඊට පස්සේ තව විනාඩි පහක් ඒ බුදු පූජාව ඔප්පු කරපුවා පින්වතුන් බුදු පූජාව අරගෙන ඉන්න. බුදු පූජාව පූජා කරා.
පින්වත් ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ හරියට තේරුම් නොගත් සමහර අය අරහතුන් වහන්සේලා ඕන් පාවිච්චි කරන්නේ නැහැ. මුදල් පරිහරණය කරන්නේ නැහැ. මිනිසුන් ඇද ගැටෙන ස්ථානවල ඉන්නේ නැහැ. ගල්ුවාවල ඉන්නේ ආදී නොයෙකුත් දේ කතා කරනවා. ඒ අය අපවාද කරනවා. ඔවුන්ගේ යහපත පිණිස ආගේ දැන ගැනීම පිණිස මේ ධර්ම සභාවේදී පහදා දෙන්නට කවුරු ආගමකු ඉල්ලා සිටිමි.
දැන් උපනිෂද් දර්ශනයක් තිබුණා ලෝකෙ. උපනිෂද් මුනිවරු හිටියා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනත් ඉස්සෙල්ලා ඔය ජෛන මහා මුනිවරු ගැන තමයි කියන්නේ. සූවිසි මුනිවරුන් විග්‍රහ කරා. ඒ මුනිවරුන් සමාජයෙන් ඉවත් වෙලා කැලේට ගිහිල්ලා අභිඥා ලැබලා මේ වගේ යම් ආකාරයක ජීවිතයක් ගෙවුවා. මේ බුදුහාමුදුරුවෝ බුද්ධ ශ්‍රාවකයෝ ඒ අභිඥාලාභී නෙමෙයි. අභිඥා ලැබුවා ඇත්තිය නොලැබුවා ඇත්තිය. නමුත් බුද්ධ ශ්‍රාවකයෝ කලේ මේ ලෝකයාට අනික් අයට තමන් දැනගත්ත ධර්මයේ තේරුම්ගත්ත ධර්මයේ ලෝකයට ගිහිල්ලා අර දේශනා කරලා කියලා දීලා පහදලා දීලා නිවැරදි වැරදි මාර්ගයේ අර රැවටීමෙන් මිදී නිදහස් වෙන්නට ලෝකයට මේ ධර්මයේ දේශනා කරන. ඒ නිසාද ධර්මයේ දේශනා කරන්නට බැරි අරහතුන් වහන්සේ කෙනෙක් මිසක අනික් කවුරුත් ගල්වා වරලා කැලේට වෙලා ඥාන ලැබෙනු නිරෝධනාපත්ති දුවේ නුතිය නැහැ. ධර්මයේ දේශනා කරන්න බැරි සිව්පිලිසින් වියපත්ලක් නොලත් මේ මාර්ගයේ විග්‍රහ කරන්න බැරි අය පමණ තමන් තමන්ගේ පාඩුවේ උපේක්ෂා සිටින් සිටියා. අනිත් සියලුම දෙනා බුදුහාමුදුරුවෝ කිව්වා මේ මහජනයා අමුන්ට ගිහිල්ලා හැකිතරම් අයට මේ ධර්මයේ මේ මාර්ග ප්‍රතිපදාව විග්‍රහ කරලා විස්තර කරලා දෙන්න. ඒක නිසා මේක හොඳට කල්පනා කරගන්න ඕන. බුදුහාමුදුරුවන්ගේ ධර්මය විවටති විරෝධ විවෘත වූ තරමටයි පැබලෙන්නේ වහපු තරමටයි මේක නැති වෙනවා. වහනවා කියන්නේ මොකක්ද? ඔය අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහයන් නැතුව වැරදි විදියට අර්ථ කතා කියපු ලියපු තේරුම් කරලා දුන්න බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කණ පිට ගැහුව හැම කෙනෙක්ම මේ සංග ભેදයක් කරා. සංග ભેදය කියන්නේ සංවේදනාව විකුච්චි කරා නම් යම් කිසි කෙනෙක් අන්‍යයි සංග ભેදය නැතු ඔය ආනන්තරිය පාප කර්ම හතරෙන් හයෙන් එකක් මේ සංග ભેදය. මේ සංග කියන්නේ අරහතුන් වහන්සේලා මඟපල්ලාදී ભેද කරන්න බෑ. මේ සංග කියන එක මේ සංග වෙන්න තියෙන ධර්මයේ විකුච්චි කිරීම සංග ભેදය බව පැහැදිලිව පිළිසිදුව ත්‍රිපිටකයේ අංගුත්තර නිකාය චතුත්තර නිකාය සූත්‍රයේ පැහැදිලිව විස්තර කරනවා. ඉතින් මේක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ සංග ભેදය කියන්නේ වෙන එකක්. අදිවාසේ තුනෝ බන්තේ පානියම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගං ආතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ පූජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගං ආතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පටිගං ආතු මුත්තමං අපි දැන් බුද්ධ පූජාව පූජා කළා. මේ පින්වතුන්ගේ හිත පිරිසිදු වුණා. ඒ බුදුපියාණන් වහන්සේ උදෙසා සදැත්තින් ඒ බුද්ධ පූජාවක් පූජා කළා පිළිගන්නවා. එනිසා තමන්ගේ හිතේ චිත්ත ප්‍රසාදයක් ඇති වුණා, සුසුසු පෑදුණා. එනිසා මේ අවස්ථාවේ පින් දෙන්නට පුළුවන්. එනිසා මේ හැම පින්නටම ඒ තම තමන්ගේ නමින් මේ පරලෝකීය අයට ඒ පින් බලාපොරොත්තු වන බලාපොරොත්තු නොවන සියලුම දෙවියන්ට, භූතයන්ට, ප්‍රේතයන්ට, ඥාති මිත්‍රාදීන්ට මේ සියලුම දෙනාට පින් දෙන්නට, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්න. එතාවිතාචාමේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවිතාචාමේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවිතාචාමේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ පාද සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන භක්තියා.